නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවා පටිවිරතෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය සාකච්ඡා කරමින් යනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව දහමක් ඉදිරිපත් කරනවා, මේ විවිධාකාර සංඥාවන් දුරු කරන ආකාරය සම්බන්ධයෙන්. ඒ දහම ඉදිරිපත් කරන්න මුල් වෙච්ච කාරණය බොහොම සුන්දරයි කියලා කියන්න පුළුවන්. මොකද එක්තරා අවස්ථාවකදී මේ පොට්ටපාද කියන බ්‍රාහ්මණයෙක්, එහෙමත් නැත්නම් පරිබ්‍රාජකයෙක්, තමන් ඒ එක්තරා අවස්ථාවකදී මුහුණ පාපු සිද්ධියක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අය පාසය කරන ස්ථානයකට තමන් වහන්සේ විසින්ම වැඩියට පස්සේ. මේ තම තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කරන, සමය ප්‍රකාශ කරන, ආගම ප්‍රකාශ කරන ඒ යම්කිසි ශාලාවක් තිබිලා තියෙනවා. ඒක මල්ලිකා දේවිය විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. අන්න ඒ ශාලාවට එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කළා, කතා කරලා බලනවා මොකද්ද දැන් තමන් වහන්සේ වඩින්න පළමුව මේ පිරිස කතා කරමින් හිටියේ කියලා. ඉතින් එතකොට ඒ පොට්ටපාද කියන පරිබ්‍රාජක කියනවා, මේ අපි කතා කරපු දේ ඒ තරම්ම මේ වැදගත් නැහැ ස්වාමීන් වහන්සේ. කෙසේ නමුත් මීට කලින් දවසකදී මට මුහුණ පාන්න වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න මම කැමති. ඒ තමයි කුතුහල ශාලා කියලා මේ පිරිසක් එකතු වෙලා විවිධ දේවල් සාර්ථ කරන, විතර්ක කරන, විවාද කරන ස්ථානයකදී මට මෙන්න මෙබඳු අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ මමත් එතන හිටියා. ඉතින් එක එක අය අතර කොහොමද මේ අභිසඤ්ඤා නිරෝධය සිද්ධ වෙන්නේ කියන කතාවක් පැන නැගුණා. මේ කියන්නේ ක්‍රමානුකූලව සංඥාවන් නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක්ද කියන මාතෘකාවක් පැන නැගුණා. ඉතින් එතෙන්දී එක එක අය එක එක මත ඉදිරිපත් කළා. එක මතයක් තමයි ඉදිරිපත් කළේ, හේතු අපච්චයා පුරිසස්ස සංඥා උපජ්ජಂತಿ. මේ කිසිම හේතුවක් නැතුව, කිසිම ප්‍රත්‍යක් නැතුව තමයි මේ මිනිස්සෙගේ මේ වගේ සංඥා මතුවෙන්නේ කියලා එක මතයක් ඉදිරිපත් වුණා. ඉතින් එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන් තොරව යම් සංඥාවක් මතුවනහම, ඉදිරිපත් වුණහම එයා සංඥී කෙනෙක් බව, නැත්නම් එයා සිහි ඇත්තෙක් බවට, දැනුවත් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ හේතුවක් නැතුව, ප්‍රත්‍යක් නැතුව ඒ සංඥා ටික ඉවත් වුණහම එයාට මුකුත් දැනෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මේ ඇවිල්ලා එක මතයක්. ඊට පස්සේ තවත් කෙනෙක් ඉදිරිපත් කළා, මේ සංඥාවන් කියලා කියන්නේ ඒ එක එක පුජ්‍යලයාගේ ආත්මය. ඒ සංඥාවන් සහිත තත්ත්වයේදී ආත්මයක් සහිතයි, ඒ වෙලාවේදී එයාට දැනෙනවා. සංඥාවන් ඉවත් වුණාම එයාට ආත්මයක් නැහැ. එතකොට එයාට මුකුත් දැනෙන්නේ නැහැ කියලා තවත් මතයක් ඉදිරිපත් වුණා. ඊට පස්සේ තවත් කෙනෙක් මතක් කළා, මේ බොහොම මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විසින් මේ මිනිස්සෙගේ හිතට මේ සංඥාවන් ඇතුළත් කරනවා, ඇතුල් කරනවා. ඒ අවස්ථාවේදී ඒ තැනැත්තා දැනුවත් භාවයට පත් වෙනවා, සංඥී කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ඒ සංඥාවන් ඒ මිනිස්යාගේ හිතෙන් ඉවත් කරාම මෙයාට මුකුත් තේරෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. තවත් කෙනෙක් කිව්වා, එහෙමත් නෙමෙයි, මහානුභාව සම්පන්න දෙවියන් ඉන්නවා. අන්නේ දෙවියන් විසින් තැනැත්තෙක්ගේ මනසට මේ සංඥාවන් ඇතුළත් කරනවා. ඒ අවස්ථාවේදී එයා සංඥී කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඊට පස්සේ යම් වෙලාවකදී ඒගොල්ලෝ ඒක ඉවත් කළොත් එහෙම එයා සංඥී නැති, මුකුත් නොදැනෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ විදිහට විවිධ මාතෘකා ඔස්සේ මේගොල්ලෝ මතක් කළා මේ කොහොමද සංඥා නිරෝධයක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එතකොට මට ඔබ වහන්සේව මතක් වුණා, භාගතුන් වහන්සේ මේවා සම්බන්ධයෙන් අතිශය කුසලයක්, මේ හැකියාවක් තියෙන, කුසලතාවක් තියෙන කෙනෙක්. ඉතින් ස්වාමීන් වහන්සේ එතන හිටියානම් මට මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති කරගන්න අවස්ථාව තිබුණා කියලා මට මතක් වුණා. ඒ නිසා භාගතුන් වහන්සේ කොහොමද මේ ඇත්ත වශයෙන්ම මේ සංඥාවන් නිරුද්ධ වෙන්නේ කියන ප්‍රශ්නය දැන් ඔන්න පොට්ටපාද බුදුරජාණන් වහන්සේගෙන් නගනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පළමු කොටම අර කිසිම හේතුවකින් තොරව මේ සංඥා උපදිනවාය සංඥා නිරුද්ධ වෙනවාය කියලා කියන ඒ මතය මුලින්ම බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියනවා සහේතු හි පොට්ටපාද සප්පච්චය පුරිසස්ස සංඥා උප්පජ්ජන්තිපි නිරුද්ධන්තිපි. පොට්ටපාද මේ කෙනෙක්ගේ හිතේ සංඥාවන් පහළ වෙන්න හේතුවක් තියෙනවා, සංඥාවන් නිරුද්ධ වෙලා යන්නත් හේතුවක් තියෙනවා. ඒ නිසා මේ කවුරු හරි කියනවා නම් හේතුප්‍රත්‍යයන්ගෙන් තොරවයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ කියලා, ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුරජාණන් වහන්සේ ඒක මුලින්ම බැහැර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය මෙතෙන්දී පැහැදිලි කරලා දෙනවා. භාගතුන් වහන්සේ කියනවා සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. මෙන්න මේ ශික්ෂාවකින් පුහුණුවකින් අපිට වැදගත් නොවන ප්‍රයෝජනවත් නොවන සංඥා ප්‍රදේශයක් අයින් කරන්න පුළුවන්. ඒ වගේම අපිට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන යම් සංඥාවක් උපදව ගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් ප්‍රතිපදාවක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රතිපදාව මූලික කරගෙන කෙනෙකුට පුළුවන් ඕනෑම සංඥා නිවැරදි සංඥා තමන්ගේ හිත තුළට දියුණු කරන්න, ඒ වගේම වැරදි සංඥා එහෙමත් නැත්නම් හානිකර සංඥා අනවබෝධය පිණිස හේතු වෙන සංඥා ඉතින් බැහැර කරගන්න. ඒතර මෙන්න මේ පුහුණුව ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒතර මේ පුහුණුව එක පාඩම් භාවනාවකින් පටන් ගන්න පුහුණුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ දෙන ක්‍රමෝපායන් ඇත්තරම සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ශික්ෂා තුනම සම්බන්ධ වෙන ආකාරයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඒ නිසා තමයි අපි සෑහෙන වෙලාවක් ඇතරම ගිය සතියත් අපි සාකච්ඡාවට බඳුන් කළේ මෙන්න මේ සීල ශික්ෂාව සම්බන්ධයෙන්. අපිට මේ සීලය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම පොට්ටපාදට පැහැදිලි කරලා දෙනවා කොහොමද සීලය වැදගත් වෙන්නේ කියලා. දැන් එක පැත්තෙන් අපිට හිතන්න පුළුවන් මේ සංඥා නිරූපණය වීම නිසා තමයි, සංඥාවල පැටලීම නිසා තමයි, ඒවට වැදගත්කම් දෙන්න ගිහිල්ලා තමයි, ඒ සංඥා කෙරෙහි වැරදි අර්ථකථනයක් දෙන්න ගිහිල්ලා තමයි අපි සම්පූර්ණයෙන්ම පැටලැවිලි සහගත සිතුවිලි වල තව තව নিমগ্ন වෙමින් ප්‍රපංච කරමින් සම්පූර්ණ අවුල් ජාලාවක පැටලෙනවා. ඒ නිසා මේ පොට්ටපාද අහන ප්‍රශ්නය අපිට වෙනත් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. කොහොමද ප්‍රපංච කිරීම දුරු කරන්නේ? ප්‍රපංච සංඥා සංඛාවන්, ඒ කියන්නේ වටවලල්ලේ යෑම, අනවශ්‍ය දිගින් දිගට කල්පනා කර කර සිටීම, ඒ මනස තුළින්ම සිදුවෙන පටලැවීම, ඒ සියල්ල බැහැර කරන ප්‍රතිපදාව කුමක්ද කියලා අහන ප්‍රශ්නයක් කියලා අපිට ඉතින් ඕනේ නම් කෙනෙකුට අත් දක්වන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. මේ සංඥාවන් නිදාන කරගෙන, සංඥාවන් මුල් කරගෙන තමයි නොයෙකුත් මෙන්න මේ වටවලල්ලේ යෑම ප්‍රපංච කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා යම්සි කෙනෙක් සංඥාවන් ක්‍රමානුකූලව බැහැර කරමින්, අනවශ්‍ය සංඥාවන් ඉවත් කරමින්, සංඥාවල පැටලෙන්නේ නැති, ඒවට අහු වෙන්නේ නැති, ඒවා කෙරෙහි එක්තරා අන්දමක නිබ්බිදාවක් පහළ කර ගන්න පුළුවන් මනසක් ඇති කර ගන්නවා නම් අන්න ඒ බඳු මනසක් ඇතුළතින් නිශ්ශබ්ද වීම සිද්ධ වෙන්න අවශ්‍යයි. ප්‍රපංචකරණය නතර වෙන්න අවශ්‍යයි. ප්‍රපංච රූප සමයකට නිප්පපංච තත්වයකට එහෙමනම් ඒ මනසපත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා අපිට ඒ විදිහටත් මේ ප්‍රශ්නය අත් දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙන මේ පිළිතුර, එතකොට ඒ ප්‍රපංච සමනය කිරීම සඳහා පූර්ණ පිළිතුරක්, සම්පූර්ණ පිළිතුරක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට පින්වත්නි, අපිට පුළුවන් තේරුම් ගන්න දැන් මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. ඒ පිළිතුර භාවනාවට පමණක් සීමා වෙච්ච පිළිතුරක් නෙමෙයි. ඒ පිළිතුර සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුනටම පැතිරී ගිය පිළිතුරක් කියලා කියන්න පුළුවන්. ඒ නිසාම ඒක පරිපූර්ණ පිළිතුරක්, සම්පූර්ණ පිළිතුරක් වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ බඳු පසුබිමක තමයි දැන් මේ සීලය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ සීලය ඉදිරිපත් කරලා තියෙන්නේ පැවිදි පිරිසකට. ඒ කියන්නේ දැන් පොට්ටපාද ඇතුළු ඒ පරිබ්‍රාජක පිරිස මේ ගිහිගෙයින් නික්මිලා පරිබ්‍රාජක තත්වයකට පත්වෙච්ච පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඍජුවම මේ උපසම්පදා ශීලයක් තමයි මෙතනදී දේශනා කරන්නේ. ඉතින් අපි ඒක තමයි පොඩ්ඩක් ගිය සතියේ ඉස්සරහට ගියේ. ඉතින් අපි තව ටිකක් ඒ ඔස්සේම තව අදත් ටිකක් ගැඹුරට යමු. ඊට අමතරව ඉදිරිපත් වෙන අනෙකුත් කාරණා සම්බන්ධනුත් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඒතර අපි එදා මතක් කරගත්ත බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන සීලය හා සම්බන්ධ කොටස පාතිමොක්ක සංවර සම්පුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වජ්ජේසු බයසස්සාමි. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ යම්කිසි ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් දේශනා කළා තියෙනවද? අන්න ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්නාගත වෙනවා. මේ කුඩා වරද්දක්වත් කරන්නේ නැතිව සංවර වෙන්න, හික්මෙන්න එතනත්තා උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ සීල සම්පන්නෝ ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ. මේ ඉඳුරන් දමනය කරගෙන, ඉඳුරන් වසාගෙන ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. භෝජනේ මත්තඤ්ඤු පමණ දැනගෙන වළඳනවා. සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ සති සම්පජඤ්ඤේන යුක්ත වෙනවා. ඊළඟට සන්තුට්ඨෝ, සතුටින් ලද දෙයින් සතු වෙමින් කටයුතු කරනවා. අපි ඒව ගැන අද සාකච්ඡා කරන්න බලමු. දැන් සීලය ගැන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතංච පොට්ටපාද වික්කු සීල සම්පන්නෝ හෝති. ඉතින් එතකොට මේ සීලය සාමාන්‍යයෙන් දීඝනිකායේ කොටස් තුනකට බෙදෙනවා. චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා. චූල සීලයේ කොටසදී අපි දන්න ඒ සාමාන්‍ය ශික්ෂාපද රැසක් අන්තර්ගත වෙලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකම් කිරීමෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, ඒක තව ඉස්සරහට අරගෙන බ්‍රහ්මචාර්ය ජීවිතයකට මේ පත්වීම, ඊට පස්සේ සත්‍යවාදී වීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, ඊට පස්සේ තේරුමක් නැති වචන සම්ප්‍රප්පලාප කතාවෙන් ඈත් වීම, පරුෂ වචන කීමෙන් ඈත් වීම, මේ විදිහට ඒ අපි අහලා තියෙන යම් පමණක ඒ සිල්පද රසක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඊට පස්සේ තවත් ටිකක් ගැඹුරට යනවා. ඒ අපි සාමාන්‍යයෙන් ගිහිපින් වඳුන් අට සිල් දස සිල් සමාදන් වෙනකොට ඒ දේශනා වෙන ඒ නැටුම් ගැයුම් වැයුම් ඊළඟට ශරීරයේ සැරසීම් වගේ දේවල් වලිනුත් ඈත් වෙලා කටයුතු කරනවා. ඊළඟට මුදල් පරිහරණයෙන් ඒ වැනුත් වැළකීලා කටයුතු කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ චූල සීලය මතක් කරාට පස්සේ දේශනා කරාට පස්සේ දැන් ඊළඟට ඉදිරිපත් කරනවා මජ්ක්‍ධිම සීලය කියන කොටස. එතෙන්දී විවිධාකාර ඒ විසූක දස්සන වලින් ඈත් වෙලා කටයුතු කිරීම මුලින්ම දේශනා වෙනවා. ඒ කියන්නේ සමහර අය මේ විවිධාකාර නැටුම් ගැයුම් වැයුම් ඉතින් ඒ කාලෙත් තිබිලා තියෙනවා. අපි හිතමු බෙර පාවිච්චි කළා කරන නැටුම් ගැයුම්, ඊළඟට විවිධාකාර ක්‍රීඩාවන්, ඊළඟට සත්තු ඉදිරිපත් වෙලා කරන විවිධාකාර පොර, ඒ කියන්නේ අශ්ව පොර, ගොම් පොර, එළු පොර, බැටළු පොර, මේ වගේ විවිධාකාර දේවල් මේ කාලෙත් තිබිලා තියෙනවා. ඉතින් මේ ශික්ෂාවක හික්මෙන්න උත්සාහවත් වෙන තැනැත්තා ඒවා බලන්න යන්නේ නැතිව එයා බොහොම හික්මීමකින් යුක්තව සංවරකින් යුක්තව කටයුතු කරනවා. ඊට පස්සේ උච්චාසයන මහාසයනං අනුත් මේ උස්සසුන් මහාසුන් වලින් ඉවත් වෙලා කටයුතු කරන්න මේ තැනැත්තා උත්සාහවන්ත වෙනවා. ඒ කියන්නේ කය අනවශ්‍ය විදිහට කයට සුඛෝපභෝගී බවක් දෙන්න යන්නේ නැහැ. කාම සුකල්ලිකා නියෝගයකට යන්න යන්නේ නැහැ. ඒ වෙනුවට තමන් බොහොම මධ්‍යම ප්‍රතිපදාවකට පිවිසලා කටයුතු කරනවා. ඒ කියන්නේ විවිධාකාර උස්සසුන් මහා අසුන් තිබිලා තියෙනවා. ඉතින් ඔය විවිධ සතුන්ගේ එහෙම ඒ ලාංඡනයන් මේ කැටයම් කපපු ඒවා ඔක්කොම අයින් කළ බොහොම සරල දිවි පෙවතකට මේ පරිහරණයකට එයා උත්සාහවන්ත වෙනවා. ඊළඟට කතා කරද්දි කතා කරන්නේ තමන්ට වටිනා දෙයක්මයි, තේරුමක් ඇති දෙයක්මයි, අනවශ්‍ය කතාවන් කරන්නේ නැතිව එයා ඒ තමන්ගේ වචනේ හික්මවා ගන්නවා. දැන් ඒ තිරච්ඡාන කතාවන් 32ක් ගැන අපි මීට කලිනුත් සාකච්ඡා කළා. අන්නේ බන්දු තිරච්ඡාන කතාවන්, තේරුමක් නැති කතාවන්, තමන්ටත් අනුන්ටත් අවැඩදායී කතාවන් කරන්නේ නැතිව කටයුතු කරන්න යා උත්සාහන්ත වෙනවා. ඊළඟට සමහර කෙනෙක් මේ ඔවුනොවුන් හා වාද විවාද කරමින් අනිත් කෙනාට අනිත් කෙනාට වඩා තමා උසස් කියලා ප්‍රකාශ කරමින් අනිත් අයගේ වාදයන් බිඳහෙළමින් මේ විදිහට සමහර වෙලාවට මේ ධර්ම විනය හා සම්බන්ධයෙන් විවිධාකාර මත බෙහෙද වලට තුඩු දෙන කාරණාවන් ඉස්සරහට අරගෙන ඒවා වාද විවාද වලට බඳුන් දෙමින් අනිත් කෙනාව පහත් කරමින් තමන්ව උසස් කරමින් විවිධ වාදයන් වලට පැටලෙන ගතියක් තියෙනවා. අන්න ඒ වයිනුත් අයින් වෙලා මේ තැනත්තා කටයුතු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දූත මෙහෙවර. දැන් සමහර වෙලාවට අපිට තේරෙනවා දැන් අභික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සාමාන්‍ය දිනදා ජීවිතය ඒ කාලේ හැටියට ඉතින් සාකච්ඡා කළොත් ඉතින් එදා විශේෂයෙන්ම පිණ්ඩපාතයෙන් යටිච්ච බොහෝ භික්ෂු පිරිසක් වාසය කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේලා සෑහෙන දුර ඉතින් පිණ්ඩපාතයට වැඩම කරනවා. ඒ නිසා කාට හරි පණිවිඩයක් එහෙම තවත් තැනකට යවන්න උවමනා නම් සමහර විට එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ පණිවිඩය දෙන්න පුළුවන්, කියන්න පුළුවන්, අන්න අහවල් ගෙදර කෙනාට මෙන්න මේ පණිවිඩය දෙන්න නැත්නම් කියන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන්. එතකොට අන්තිමට භික්ෂුන් වහන්සේ පණිවිඩකාරයෙක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රජුන්ගේ, ඇමතිවරුන්ගේ, අනිකුත් ගිහි පින්වතුන්ගේ කිසිම පණිවිඩයක් අරගෙන යන කෙනෙක් දූත මෙහෙවරක් කරන කෙනෙක් බවට මේ භික්ෂුන් වහන්සේ පත් වෙන්නේ නැහැ. ඒ විදිහට එතනත්ත ආරක්ෂා වෙනවා. ඊළඟට සව දේවල් තියෙනවා බොහොම කෛරාටික විදිහට, කපටි විදිහකට කටයුතු කරන අයත් ඉන්නවා මේ ලාභ සත්කාර ලබා ගැනීම සඳහා. සමහර ලාවට නිකන් චාටුබස් කියනවා. ඒ අයගේ හිත ගන්න මොන හරි දේවල් ඉදිරිපත් කරනවා. ඒ සිව්පසය ලබන්න විවිධ උපක්‍රම යොදනවා. විවිධාකාර දේවල් අඟවනවා. මේ ගුණ තියෙනවා කියලා අඟවනවා. ඉතින් ලාභ අපේක්ෂාවෙන් අනුත් අනිත්‍යව එක්කෝ පවට්ටනවා. එහෙම නැත්නම් තවත් අය පහත් කළා වෙනත් පිරිසකට කතා කරනවා. එතකොට තමන් අර කැපිපෙනීමට නැත්නම් අනිත්‍යයට වඩා තමන් තුළ ගුණ තියෙනවා කියලා හුවා දැක්වීමකට ලක් වෙලා ඒ තුලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඉතින් මේ බඳු දේවල් මේ ලාභ අපේක්ෂාවෙන් ඒ වගේ කපටි කෛරාටිකකම් කරන්නේ නැතුව බොහොම හික්මිච්ඡ අන්දමකින් අහිංසක විදිහට, අව්‍යාජ විදිහට, අවංකව මේ තැනැත්තා කටයුතු කරනවා. ඒකත් එතකොට මේ මජ්ඣිම සීලයේ බුදුරජාණන් වහන්සේ අතුලත් කරලා තියෙනවා. දැන් මේ අන්දමින් මජ්ඣිම සීලය කියන කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පිවිසෙනවා මහා සීලය කියන කොටසට. ඒතර මේ පොට්ටපාද සූත්‍රය අන්තර්ගත වෙන්නේ සීලakkhand වර්ගයේ. ඒ කියන්නේ දීඝනිකායේ සීලය ගැනත් සෑහෙන විස්තරයක් කරන ඒ කොටසේ. ඉතින් අන්තර්ගත වෙලා තියෙන මේ සූත්‍ර 13ේම මේ සීලය ගැන සෑහෙන අවධානයක් යොමු කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මහා සීලය කියන කොටසට පිවිසෙනකොට තවත් මතක් කරනවා මේ ඇතැම් මහණ බමුණන්. ඒ කියන්නේ ඒ අනිත් අය දෙන දැහැමින් සකස් කරලා දෙන දේවල් අරගෙන ඒව වළඳලා අන්තිමට මොකද කරන්නේ? තමන් විවිධ අනවශ්‍ය නොගැලපෙන කටයුතු වල නිරත වෙනවා. උදාහරණයක් විදිහට එක එක අයගේ සිහින පලාපල කියන්නේ හදනවා. එහෙම නැත්නම් විවිධාකාර යාග හෝම කරනවා. නැත්නම් විවිධාකාර විද්‍යාවන් හදාරනවා. ඒ කියන්නේ විෂ විද්‍යාවන්, ඊළඟට මේ සර්පයින් සම්බන්ධ විද්‍යාවන්, ඊළඟට මීයන් හා සම්බන්ධ විද්‍යාවන්, මේ භූත විද්‍යාවන්, මේ වගේ මේ පුදුමාකාර අමුතු අමුතු විද්‍යාවන් තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම මේ තිරස්චාන විද්‍යාවන්. ඒ එබඳු දේවල් මේ තැනත්ත කරන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අනිත් අයට වඩා විවේකයක් තියෙන නිසා, ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙච්ච කෙනෙක් නිසා සමහර විට මේ වගේ දේවල් වලට හිත යෙදුවොත් ඒක අනිත් අයට වඩා හොඳින් වැටහෙන්නත් ඉඩ තියෙනවා. නමුත් තමන් ආරක්ෂා වෙනවා එබඳු දේවල් නොකර ඉන්න. ඒ කියන්නේ කිසිසේත්ම එබඳු තමන්ට නොගැලපෙන ඒ තිරස්චාන විද්‍යාවන්ගේ මේ නොයදී ඉන්න මේ තැනත්තා උත්සාහන්ත වෙනවා. ඒවා නොකර ඉන්න. ඊට පස්සේ තවත් ඉදිරිපත් කරනවා දැන් මේ එක එක ලකුණු බලලා කරන යම් පමණක පුරෝකථනයක්, පූර්ව කථනයක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක්ගේ තියෙන උපන් ලප දිහා බලලා ඒ මොනවා මොනවා හරි දේ ලකුණු තේරුම් අරගෙන මෙයාගේ වයස මෙන්න මෙහෙමයි, ළඟට අනාගතේ මෙන්න මේ විදිහයි කියලා ඒ විවිධ ලක්ෂණ අනුව කරන පූර්ව කථනයක්. අනාවැකි පළ කිරීම. ඊට පස්සේ තවත් පෙන්නනවා එක එක දරුවන්ගේ, දැසි දසුන්ගේ, එහෙමත් නැත්නම් මේ විවිධ ආයුධවල, ඉතින් මේ වගේ විවිධාකාර තැන්වල මේ තියෙන විවිධ ලක්ෂණ මුල් කරගෙන ඒවයින් යම්කිසි කාරණයක් මතු කරලා දෙන්න. ඒවයින් යම්කිසි අනාවැකියක් පළ කරන්න. මෙන්න මේ වගේ විද්‍යාවන් මේ තැනැත්තා කරන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ ඒ බඳු කටයුතු වල යෙදෙන්නේ නැහැ. ඒවැනුත් අයින් වෙලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ තවත් මතක් කරනවා මේ නැකත් බලලා ඒ අනාවැකි කියන තමන්ගේ රට හා සම්බන්ධයෙන් කරන ඒ ප්‍රකාශයන් ඒව කරන්න යන්නෙත් නැහැ. උදාහරණයක් වශයෙන් මෙතන සඳහන් කරනවා මෙන්න මේ අහවල් දින අපේ රජ්ජුරුවෝ මෙන්න මේ විදිහට යුද්ධයට යනවා. ගිහිලා මේ විදිහට එක්ක යුද්ධ ජයග්‍රහණය කරනවා. අහවල් නැකතින් අන්න අහවල් සතුරු රජතුමා යුද්ධයට යනවා. එයා ඇවිල්ලා මෙන්න මේ විදිහට මේ දවස්වලදී මේ අපිත් එක්ක යුද්ධයට වදිනවා. යුද වදිනවා. ඊට පස්සේ මෙන්න මෙයා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා මේ වගේ මොනාහරි ඒ රට හා සම්බන්ධ රාජ්‍ය පාලනය හා සම්බන්ධ යම් යම් අර්ථකථනයන් කරමින් යම් යම් පුරෝකථනයන් කරමින් අනාවැකි පළ කරමින් නැකත් සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් එතකොට අන්නේ වගේ කරන ඒ ප්‍රකාශය කිසිසේත්ම කරන්න යන්නේ ඒ වෙනුවට බොහොම ඒවෙන් ඉවත් වෙලා ගත කරන ජීවිතයක් මේ තැනත්තා මේ ස්වාමීන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේ ගත කරනවා. ඊට පස්සේ නක්ෂත්‍රය ගැන ඊළඟට සඳහන් වෙනවා. එතකොට මේ දීඝනිකායේ එන මේ සූත්‍රය බොහොම දීර්ඝව එතකොට සෑහෙන පුළුල් ප්‍රදේශයක මේ සීලය භික්ෂුන් වහන්සේ කෙනෙක් කෙරෙහි පැතිරලා තියෙන ආකාරය උපසම්පදා ශීලයේ තියෙන මේ පුළුල් බව හොඳට පැහැදිලි කරලා දෙනවා. දැන් නක්ෂත්‍රය සම්බන්ධයෙන් ඊට පස්සේ දේශනා කරනවා චන්ද්‍රග්‍රහණ වෙන දවස් ඊළඟට සූර්යග්‍රහණ වෙන දවස් ඊළඟට විවිධාකාර නැකත් ඊට පස්සේ ඒ තැන්වලදී මේ විදිහට ග්‍රහ පිහිටීම් මේ වගේ ඒවා නිසා ලෝකයට සිද්ධ වෙන සිත සාන්තිය එහෙම නැත්නම් ඒවා නිසා සිද්ධ වෙන අයහපත ඒවන් නිසා ඒවයි තියෙන යම් යම් ඵල විපාක ඉතින් මේ වගේ විවිධාකාරයේ නක්ෂත්‍ර හා සම්බන්ධ අනාවැකි ඵල කරමින් අනිත් අයට ඒවයි තියෙන බලපෑම ගැන විස්තර කර දෙමින් ඒ කරන ඒ බඳු නක්ෂත්‍ර හා සම්බන්ධ දේවල් මේ භික්ෂුන් වහන්සේ කරන්න යන්නේ නැහැ. එතකොට ඒවෑනුත් ඈත් වෙලා ඒ භික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. ඊළඟට තව මතක් කරනවා දැන් කාල ගුණය ගැන. අද නම් වහින්න පුළුවන් මේ දවසේ වහිනවා මේ දවසට වහින්නේ නැහැ. මේ දවසට වැස්සට පස්සේ මෙන්න මේ විදිහට භෝග වැවිලා සශ්‍රීක වෙනවා. එහෙම නැත්නම් මේ කාලෙදි දුර්භික්ෂයක් ඇති වෙනවා. මේ කාලෙදි රට නැවතත් සමෘද්ධිමත් වෙනවා. ඊට මේ දුර්භික්ෂය අවසන් වෙනවා. මේ කාලෙදී මා කරේ යම් රෝගයක් ව්‍යසනයක් සිද්ධ වෙනවා මේ කාලෙදී ඒවා නැති වෙලා යනවා මේ වගේ විවිධාකාර අන්දමින් තවත් ඒ ලෝකායත විෂයන් සම්බන්ධයෙන් මේ ලෝකයේ පවතින සාමාන්‍ය සම්මුතියේ ලෝකයේ ඒ සිද්ධ වෙන දේවල් ගැන කරන විවිධාකාර අනාවැකි ඵල කිරීම ඒවා කරන්න යන්නෙත් නැහැ. එබඳු තිරස්චාන විද්‍යාවන්ගෙන් මිත්‍යා ජීවයෙන් ඈත් වෙලා කටයුතු කරනවා. දැන් තවත් කෙනෙක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර විට ඔය දැන් කාලේ විදිහට කියනවා නම් පේන කියන දේවල් වස් කවි කියන දේවල් සෙත් කවි කියන දේවල් ඔන්න ඔයගේ දේවල් වලනුත් ඈත් වෙලා කටයුතු කරනවා. සමහර වෙලාවට මේ ආවාහ විවාහ සම්බන්ධයෙන් කරන අනාවැකි ඵල කිරීම එයාට සුදුසු උපදෙස් දීම් වශයෙන් කියන්නේ මේ නැකත් එහෙම බලලා කියලා දෙයින් එහෙම නැත්නම් ඒ අයගේ වෙන් වෙනව පස්සේද ඒ අය දෙගොල්ලන් එකතු කිරීම මුදල් පොලියට දෙන්න නැකත් කියන දේවල් සෞභාග්‍ය ඇති කරගන්න යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන දේවල් ඊළඟට මන්ත්‍ර ජප කරනවා වගේ දේවල් ඒතර මෙන්න මේ වගේ දේවල් සම්පූර්ණයෙන්ම කරන්න නැතුව ඒවෙන් ඈත් වෙලා ඔහු පිරිසුදු ජීවිතයක් සිල්වත් ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට බෙහෙත් හේත් කරන දේවල්. දැන් මේ ගිහි පින්වතුන්ට බෙහෙත් කරන එක. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් ශාන්ති කර්ම ඊට පස්සේ මේ උදර රෝග වලට කරන විවිධාකාර බෙහෙත් හේත් හිසේ රෝග වලට කරන විවිධාකාර බෙහෙත් හේත් ලය විරේක කිරීම, බඩ විරේක කිරීම. ඉතින් මේ වගේ රාශියක් මෙතන සඳහන් වෙනවා මේ විවිධාකාර ලෙඩ රෝග වලට බෙහෙත් කරන දේවල්. එබඳු ගිහි පින්වතුන්ට බෙහෙත් හේත් කරන්න මේ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ බඳු කටයුතු වලනුත් ඈත් වෙලා කටයුතු කරනවා. ඊට පස්සේ මේ විදිහට ඒ සියල්ලෙන් අයින් වෙලා ඒ අනවශ්‍ය කටයුතු වලින් ඉවත් වෙලා සම්මා ආජීවයෙන් යුක්තව කටයුතු කරනවා. දැන් ඇත්තටම මෙහෙම අපිට දේශනා කරන්න පුළුවන් මේක අද විස්තර වෙන අන්දමින් දැන් සීලේ කොටස් හතරක් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා විශේෂෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ප්‍රත්‍ය සම්නිෂ්ඨ සීලය. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. දැන් එතකොට අපි මේ වෙනකොට ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ආජීව පාරිශුද්ධ සීලයත් කියන කොටස් දෙක තමයි බොහෝ සෙයින් දැන් මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන කොටස් තුනට මෙන්න මේ ප්‍රාතිමෝක්ෂය හා සම්බන්ධ ඒ භික්ෂුන් වහන්සේ ආරක්ෂා කරන සීල්පද හා සම්බන්ධ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ විසින් රැකිය යුතු ආජීව පාරිශුද්ධ සීලය ගැන තමයි අදත් අපි මේ සෑහෙන වෙලාවක් විස්තර කරේ. එයාගේ ආජීවය එයා බොහෝම පිරිසුදුව තමයි පවත්තා. ඒ කියන්නේ පිණ්ඩපාතයක් පිණිස, සිවුරු සේනාසන පිණිස, මේ බෙහෙත් ඉලම්පස පිණිස කිසිසේත්ම නරක විදිහට ආජීවයේ යොදවන්නේ නැහැ. ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නැහැ. මේ වෙනුවට බොහොම පිරිසුදුව සම්මා ආජීවයෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහත් වෙනවා. දැන් ගිහි පින්වතුන්ගේ පැත්තෙන් ඉතින් මේක චුට්ටක් කියනවා නම් අපිට තේරෙනවා විවිධ ලාභ අපේක්ෂාවෙන් යම් යම් දේවල් වල යම් යම් කර්මාන්තවල නිරත වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මත්පැන් විකුණලා ඒ බඳු ලාභ ලබා ගන්න පුළුවන්. සත්තු විකුණලා ලාභ ලබන්න පුළුවන්. මස් මාංශ විකුණලා ලාභ ලබන්න පුළුවන්. විෂ ද්‍රව්‍ය විකුණලා ලාභ ලබන්න පුළුවන්. ආයුධ විකුණලා ලාභ ලබන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් බුදුරජාන් වහන්සේ සම්මා ආජීවයට යොදන්නේ නැහැ. ඒවා මිච්ඡා ආජීවයක් වශයෙන් තමයි දේශනා කරන්නේ. ඒ නිසා එක්තරා අන්දමකින් බෞද්ධයන් වශයෙන් ගිහි පින්වතුන්ටත් ඒ බුදුදහමට අනුව ගත කළ හැකි යම්කිසි පපසරියක් දේශනා වෙලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි හම්බුන පමණට, ධනය ලැබුණ පමණට ඒ බඳු නරක ආජීවයන්ගේ නිරත වෙන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම පිරිසුදු ආජීවයකින් නිවැරදි රැකී ආරක්ෂාවකින් යුක්තව තමයි කටයුතු කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අද අපිට පිවිසෙන්න පුළුවන් ඊළඟ කොටසට. දැන් මේ වෙනකොට අපි මේ සීලය හා සම්බන්ධ සෑහෙන කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ සීලය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමිනා අරියේන සීලක් කන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං පටිසංවේදේති. දැන් එතකොට මේ සීලය ආරක්ෂා කිරීම නිසා එයාට ලැබෙන එක්තරා ආනිසංසයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඇතුළතම ආධ්‍යාත්මික වශයෙන් අනවජ්ජ සුඛයක් එයා භුක්ති විඳිනවා. ඒ කියන්නේ දැන් මේ සීලය ආරක්ෂා කිරීම සමහර විට කෙනෙකුට මහා බරක් විදිහට, කරදරයක් විදිහට වැටහෙන්න පුළුවන්. නමුත් ඒක ටික ටික පුරුදු කරන්න ඒක හොඳට ජීවිතයට ඒකාබද්ධ වුණාට පස්සේ, පුරු වුණාට පස්සේ ඒ තුලින් පුදුමාකාර මේ අනවජ්‍ය සුඛයක් තමන් දැන් මේ නිවැරදි ජීවිතයක් නේද ගත කරන්නේ. තමන්ටවත් අනුන්ටවත් මේ ජීවිතයෙන් කිසිම කරදරයක් නැහැ නේද. ඒ වෙනුවට තමන්ටත් අනුන්ටත් පුදුමාකාර ආශිර්වාදයක් තමන්ගේ ජීවිතයෙන් සිද්ධ වෙනවා නේද කියලා තමන් ගැන පුංචි සතුටක්, තමන්ගේ නිවැරදි භාවය ගැන ඇතිවන අහිංසක සතුටක්. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ සුවයක් වශයෙන්, සැපයක් වශයෙන් දේශනා කරනවා. අජ්ජත්තං අනවජ්ජ සුඛං පටිසංවේදේති. තේngaදී මේ බඳු සුවයක් විශේෂයෙන්ම භාවනාවට ලොකු රුකුලක් වෙනවා. මොකද භාවනාවක් කරන්න ගියාම අපේ හිත අපිට චෝදනා කරනවා නම් මේ වැරද්ද මගෙන් වෙලා තියෙනවා, අර වැරද්ද මගෙන් වෙලා තියෙනවා, අර යට මගේ මන් නිසා මේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වුණා, මගේ අතින් එයාට මේ වැරදි සිද්ධ වුණා කියලා මේ විදිහට අපිට අපේ හිත චෝදනා කරනවා නම් ඉතින් එතකොට භාවනා කරනවා කියන එක හරි අමාරුයි. නමුත් ඒ වෙනුවට අපිට අපි ගැන තියෙන බොහොම අහිංසක සතුටක් නම්, මේ වැඩේට මම සුදුසුයි කියන හැඟීම නම්, මෑත කාලයේදී මගේ අතින් කිසි වැරද්දක් සිද්ධ වුණේ නැහැ නේද කියලා ඒ තමන් ගැන අහිංසක සතුටක් නම් තියෙන්නේ, අනවජ්‍ය සුඛයක් නම් තියෙන්නේ, ඒක ප්‍රමෝදයක්, හිතේ සතුටක් බවට පත් වෙලා, ඒකම ප්‍රීතියක් බවට පත් වෙලා, ඒකම සිත කය සංසිඳිලා සමාධියක් දක්වා වර්ධනය වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා සීලය හා සීලය සම්බන්ධව මෙනෙහි කරන මෙනෙහි කිරීම නිසා එබඳු සිතේ සතුටක්, සොම්නසක්, පැහැදිලි බවක්, ඒකාග්‍රතාවයක් ඇති වෙන බව දේශනා කරලා තියෙනවා. සමාධි සංවත්තනික සීලයක් කියලා කියනවා. ඒ කියන්නේ සමාධියට තුඩු දෙන සීලයක්. කෙනෙකුට ආරක්ෂා කරන්න අවස්ථාව තියෙනවා. දැන් ඊළඟට ඒ සීලයේ තියෙන මේ ආනිසංසයක් වශයෙන්ම අවිප්පටිසාරත් ආනන්ද කුසලානි සීලානි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අවිප්පටිසාරය, ඒ කියන්නේ හිතේ කිසිම විපිලිසර බවක් නොමැතිකම මේ සීලයෙන් ලැබෙන ආනිසංසයක් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ අර තමන්ට තමන් චෝදනා කරන්නේ නැහැ, ඒ නිසාම හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. තමන් මේ වැඩේට නොසුදුසුයි කියලා හිතෙන්නේ නැහැ. හිත දෙගිඩියාවකට ලක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට හැකි සංඥාවක් තමයි පහළ වෙන්නේ. තමන් මේ වැඩේට සුදුසුයි. මට මේ දේවල් කරගන්න පුළුවන්. මගේ සීලය සාර්ථකයි, හොඳයි. මං අවංකව සීලයක් ආරක්ෂා කරලා තියෙනවා කියලා අර තමන් ගැන බොහොම සුභවාදී ආකල්පයක් තමයි එයාගේ හිතේ පහළ වෙන්නේ. අන්න එතකොට කියන්න පුළුවන් බොහෝ සෙයින් මෙන්න මේ සීලය ඒ හිතේ විපිලිසර බව දුර්විම වෙනස හේතු වෙලා තියෙනවා. දැන් මුල් කාලේ සමාහලාවට කෙනෙක්ට සීලය නිසා හිතේ විපිලිසර බවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සීල් පදේ කැඩුනද මගේ අතින් මේ සීල් පද කැඩුනද කියලා නිකන් අර තමන්ගේ හිත ප්‍රශ්න කරන තත්වයක් වුණත්පත් වෙන්න පුළුවන් හරියට සීලය දන්නේ නැතුණා. අනිත් පැත්තට සීලය අනවශ්‍ය විදිහට පරාමර්ශනය කරන්න ගියාම. ඒ කියන්නේ මේවැය තොරතුරු හරියට දන්නේ නැතුව ඒ සීල් පද කැඩෙන හේතුන් හරියට දන්නේ නැතුව හැම එකක් ගැනම අනවශ්‍ය විදිහට සැක පහල කරන්න ගියොත් දැඩි ග්‍රහණයකට ලක් කරන්න ගියොත් අන්න එතකොට සීලය පරාමර්ශනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට තියෙන වෙහෙසක්. ඉතින් මුලදී බොහෝ විට ඔය වෙහෙස දැනෙන්නත් පුළුවන්. මොකද අපිට තේරෙන්නේ නැහැ හරියටම මුලදී මේ සීල් පද කැඩෙනවාද නැත්නම් අපි නිවැරදිව රකින්නවාද මේකේ සීමාව මොකද්ද හේතුන් මොනවාද කියලා එබඳු අවබෝධයක් ඇතම් කෙනෙකුට එකපාරටම නැහැ. ඒ නිසා කාලයක් යනකම් අපිට ගුරු ඇසුරක් ලැබමින් යම්කිසි කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබමින් ඒ අයගේ අවවාද අනුශාසනා ලැබමින් අපේ හිතේ සීලය හා සම්බන්ධ යම්කිසි සැකයක් තියෙනවා නම් ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් ඒ දෙන අවවාදයන් පිළිපදිමින් කටයුතු කරනවා නම් එතකොට ඒ අපි යම් පමණක පරිණත භාවයකට ලක් වෙන තුරු සීලය තමන්ගේ හිත මේ ජීවිතයට හොඳට ඒකාබද්ධ වෙන තුරු කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ කාලයක් ගියාට පස්සේ ඒ සීලය සම්බන්ධයෙන් සැක නැතිව ඉන්න පුළුවන් ගතියක් නැත්නම් මේ යෝගාචරයේදී ඇති වෙන්න පුළුවන්. සිල්වතෙකුට ඇති වෙන්න පුළුවන්. දැන් ඊළඟ කොටස් වලට අපිට අද පිවිසෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන ඉන්ද්‍රියේසු දුත්තද්වාරෝ හෝති. දැන් ඉන්ද්‍රිය සංවර සීලය ගැන ඊළඟට දේශනා කරනවා. දැන් බෙන්ගත්ටි අපි ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ගැන කතා කරද්දී දැන් අපි දන්නවා අපිට ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය කියලා. පැහෙන් අපිට රූප බලන්න පුළුවන්. කනෙන් ශබ්ද අහන්න පුළුවන්. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ බලන්න පුළුවන්. ඊට පස්සේ දිවෙන් රස බලන්න පුළුවන්. කයෙන් ස්පර්ශ ලබන්න පුළුවන්. ඒක මේවා තමයි පංච ඉන්ද්‍රිය. ඒක මේ පංච ඉන්ද්‍රියන්ට අරමුණු වෙන විවිධ අරමුණු ගනිමින් අපිට ඕන තරම් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේවා අන්තිමට ගිහිල්ලා හැබැයි මේ එක ඉන්ද්‍රියකවත් රැඳෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහි රූප රැඳෙන්නේ නැහැ. කනේ ශබ්ද රැඳෙන්නේ නැහැ. නාසයේ ගඳ සුවඳ රැඳෙන්නේ නැහැ. දිවේ රස රැඳෙන්නේ නැහැ. කයේ ස්පර්ශයන් රැඳෙන්නේ නැහැ. ඒ මොහොතේදී ඒවට දැනෙනවා පමණයි. අපි හිතමු අපිට ඇහැට රූපයක් ආපදාගත වුණා. කොටේ රූප ඡායාව ඇහි පදිත වෙනවා. මේ අනුව ඔන්න යම් ක්‍රියාවලියක් සිදු වෙලා තමයි හිත ඇතුලෙන් අපි මේක හඳුනගන්නේ. ඒ අනුව අපි හිතන්නේ, කල්පනා කරන්නේ, ප්‍රපංච කරන්නේ. හැබැයි ඊට පස්සේ අපි තුමු අපි ඇස් දෙක පියාගත්තා. දැන් ඉතින් අර රූපය ඇහි නෑ. ඒ නිසා මේ ඇහෙන් අපි කොච්චර රූප දැක්කත් ඇහි කිසිම රූපයක් හැඳිලා නෑ. ඒ වගේම අපි කනෙන් විවිධාකාර ශබ්ද අහනවා, සින්දු අහනවා, විවිධාකාර දේවල් අහනවා. නමුත් ඒ එකක්වත් කනේ රැඳිලා නැහැ. ඊළඟට අපි නාසයෙන් විවිධාකාර ගඳ සුවඳ භුක්ති විඳිනවා. නමුත් ඒ එකක්වත් නාසයේ රැඳිලා නැහැ. ඊළඟ අපි දිවෙන් විවිධාකාර රස ස්පර්ශ කරනවා. මේ එකක්වත් දිවේ වැදෙන්නේ නැහැ. අපි හිතමු අපි වතුර ටිකක් බිව්වහට පස්සේ හට හෙදුවට පස්සේ ඔන්න ඒ රස සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. ඊළඟ අපි විවිධ ස්පර්ශයන් මේ කයෙන් ලබනවා. හැබැයි එකම ස්පර්ශයක්වත් මේ කයේ වැදෙන්නේ නැහැ. ඒ නිසා එක්තරා අවස්ථාවකදී උන්නාබ කියන බ්‍රාහ්මණ පණිවරයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. එතුමා කියනවා මේ ඇහැ ගනුදෙනු කරන්නේ රූපත් එක්ක විතරයි. කන ගනුදෙනු කරන්නේ ශබ්දත් එක්ක විතරයි. නාසය ගනුදෙනු කරන්නේ ගඳ සුවඳත් එක්ක විතරයි. දිව ගනුදෙනු කරන්නේ රසත් එක්ක විතරයි. කය ගනුදෙනු කරන්නේ ස්පර්ශයන් එක්ක විතරයි. මේවා පටලෙන්නේ නැහැ. දිවට බෑ මේ ගිහිලා රූප බලන්න. නැත්තම් ශබ්ද අහන්න බෑ. එයාට පුළුවන් රස දැනගන්න විතරයි. ඇහැට බෑ ගිහිලා ශබ්ද අහන්න, ගඳ සුවඳ බලන්න. ඇහැට පුළුවන් රූප බලන්න විතරයි. ඉතින් මේ විදිහට මේවට අදාළ යම්කිසි ගෝචර භූමියක් තියෙනවා, ගෝචර විෂයක් තියෙනවා. ඒ ගෝචර විෂයේ තමයි ඒ ඉඳුරන් කටයුතු කරන්නේ. ඒවා අතර මුකුත් හැලහැප්පීමක් නැහැ. මාරු වීමක් නැහැ. ඒවා අනිත් කෙනාගේ උදුර ගන්න යන්නේ නැහැ. ඇහැ රූප විෂයේ විතරයි කටයුතු කරන්නේ. කන ශබ්ද විෂයේ විතරයි කටයුතු කරන්නේ. නාසයේ ගඳ සුවඳ විෂයේ විතරයි කටයුතු කරන්නේ. දිව රස විශේෂෙහි විතරයි ගනුදෙනු කරන්නේ. කය ස්පර්ශයන් විශේෂයි තමයි ගනුදෙනු කරන්නේ. දැන් කලින් මතක් කළා වගේ හැබැයි මේ එකක්වත් ඒ ඉන්ද්‍රයන් වල රැඳෙන්නේ නැහැ. ඒකට අන්තිමට මේවා ගිහිල්ලා කොහෙද රැඳෙන්නේ? අන්තිමට මේවා අනුභව කරන්නේ භුක්ති විඳින්නේ කවුද? එහෙනම් මේ උන්නාබ බ්‍රාහ්මණ පණිවරයා අහනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මේ වගේ ඒ ගෝචර විෂයන් තියෙන ඒවට ආවේනික ගෝචර භූමියක් තියෙන මෙන්න මේ වගේ ඉඳුරන් පහක් තියෙනවා. මේ ඉඳුරන් පහ ඕනෝන් අතර කිසි වාද භේදයක් ඇත්තේ නැහැ, පටලවා ගැනීමක් නැහැ. මේවට ලැබෙන මේ අරමුණු භුක්ති විඳින්නේ, පරිහරණය කරන්නේ, අනුභව කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ඒ තමයි මනස කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන මේ මනසේ තියෙන වැදගත්කම දැන් ඔන්න මතුවලා එනවා. ඒ කියන්නේ ඇහෙන් බලන රූප, පෙනෙන රූප අපි දිගට පරිහරණය කරන්න ගියාම, ඒවා නැවත නැවත බලන්න ගියාම, ඒවා තොරතුරු නිමිති අනු ව්‍යංජන ගන්න ගියාම අන්තිමට ඒවා එකක්වත් ඇහෙනම් රැඳෙන්නේ නැහැ. හැබැයි ඒවා ගිහිල්ලා තැම්පත් වෙනවා අපේ හිතේ. තව තව ඒ නිසා කෙලෙස් වැඩෙනවා. හිත තව තව අවුල් වෙනවා. හිත තිබුණා නම් යම්කිසි සංසිනීමක්, සහනයක්, සැහැල්ලුවක්, උපේක්ෂාවක්, නොකිලිති බවක්, නිකලස් බවක් තිබුණා නම් ඒක දැන් අපිට අහිමි වෙනවා. අර ඇහින් දැක්ක රූපයේ හිත ගිහිල්ලා පැටලෙනවා. හිතේ දැන් ඔන්න ආයෙමත් විවිධාකාර ලෝභ සිතුවිලි පහළ වෙනවා, රාග සිතුවිලි පහළ වෙනවා, ද්වේෂ සිතුවිලි පහළ වෙනවා. ඔන්න සම්පූර්ණයෙන්ම හිත මුලාවටපත් වෙනවා. ඒ වගේමයි කනෙන් සද්ද හද්දි කනේ සද්ද නොරැඳුනාට ඒවැයින් ජනිත වෙන විවිධාකාර තණ්හාවන්, එමන් නැත්තම් විවිධාකාර ද්වේෂයන්, ඒවත් එක්ක කෙරෙන විවිධාකාර පැටලැවිලි, ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ හිතේ. ඒ නිසා වැඩියෙන්ම කෙලෙස් ජනනය කරපු සද්ද ටික අපේ හිතේ තැන්පත් වෙනවා. ඊළඟට අපි නාසයෙන් ගඳ සුවඳ බලනකොට එතනදිත් අපේ හිත වැඩියෙන්ම ඇලුම් කරපු ටික යාමතර තියාගන්න. ඒකට තමයි අපි කෙලෙස් පහල කරගන්නේ. ඒකේ තමයි අපි සම්පූර්ණයෙන් පැටලෙන්නේ. ඒක තමයි පස්සේ වෙලාවක මතක් කරලා දෙන්නේ. ඒක තමයි පස්සේ වෙලාවක ඉල්ලන්නේ, ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ මේ දිවට විවිධ රසයන් දැනෙනවා. හැබැයි දිවේ ඒව එකක්වත් රැඳෙන්නේ නැහැ. ඒ අපි රසයන් භුක්ති විඳින අවස්ථාවේදී අපේ හිතේ විවිධ තණ්හාවක්, ආසාවක්, කෑදරකමක් පහළ වෙන්න පුළුවන්. ඒවම නැවත නැවත ඉල්ලන්න පුළුවන්. ඒවා ගැනම කල්පනා කරන්න පුළුවන්, ප්‍රපංච කරන්නත් පුළුවන්. අපේ හිත තමයි මේවත් එක්ක අන්තිමට ඉදිරිපත් වෙලා තියෙන ගනුදෙනු කරන්නේ. දිව නිකන් මාධ්‍යයක් පමණයි. නිකම්ම නිකන් භෞතික අවයවයක් පමණයි ඒ රස පිළිබඳ යම් සංඥාවක් ඇතුළට ගන්න. ඊට පස්සේ කයටත් ඒ වගේමයි ස්පර්ශ දැනෙද්දී ඒවා අන්තිමට අනුභව කරන්නේ, ඒවා මතක තියාගන්නේ, ඒවා ගැන නැවත නැවත කල්පනා කරන්නේ, ඒවා නැවත නැවත ඉල්ලන්නේ අපේ මේ හිත. ඒ නිසා අපේ හිත මේ ඉඳුරන් පරිහරණය කිරීම නිසා අන්තිමට කෙලෙසෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ පුංචි දරුවෙක්ගේ හිත මේ වැඩිහිටියෙක්ගේ තරම් කෙලෙසිලා නැහැ. මොකද පුංචි කාලේදී අපි තාම ඒ තරම් අරමුණු ඇතුළට අරගෙන නැහැ. රූප බලලා නැහැ, ශබ්ද අහලා නැහැ, ගඳ සුවඳ බලලා නැහැ, රස බලලා නැහැ, ස්පර්ශයන් ලබලා නැහැ වැඩිහිටියෙක් තරම්. ඒ නිසා පුංචි දරුවෙක්ගේ මනස සෑහෙන්න නොකිලිටි මනසක්, පිරිසුදු මනසක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි ඉස්කෝලේ යනකොට, ඊට පස්සේ ටික ටික අපි වැඩිවියටපත් වෙනකොට, අපි පොත්පත් බලනවා, පත්‍ර බලනවා, අන්තර්ජාලයට යනවා, චිත්‍රපටි බලනවා, සංගීතය හදාරනවා, අනිත් අයත් එක්ක දේවල් කතා බහ කරනවා. ඉතින් මේ වගේ විවිධාකාර ක්‍රමෝපායන් හරහා අපි අපේ මනසට පුදුම විදිහට තොරතුරු ඇතුළත් කරගන්නවා. අද තියෙන තොරතුරු තාක්ෂණ යුගය. ඉතින් බොහොම පහසුවෙන් අපිට මේ තොරතුරු අපේ ඉඳුරන් හරහා ඇතුළට අරගන්න පුළුවන්. අපිත් ඉතින් ඒක අපේ දක්ෂතාවයක් කියලා සලකලා, ඒක තමයි අපේ අධ්‍යාපනය කියලා සලකලා, ඒක තමයි අපේ වත්පොහසත්කම කියලා සලකලා, පුළුවන් තරම් තොරතුරු වැඩි වැඩියෙන් අපේ හිත ඇතුළට ගන්න, ඒවා තැම්පත් කරගන්න, නැවත නැවත මතක් කරගන්න උත්සාහන්ත වෙනවා, මතක තියාගන්න උත්සාහන්ත වෙනවා. අන්තිමට හිත එන්න එන්න පිරෙනවා. හිත දෝරේ ගලන්න පටන් ගන්නවා, හිත මේ උතුරලා යන්න පටන් ගන්නවා මේ අපි දාගත්ත අරමුණු නිසා. ඒ නිසා පින්වත්නි, මෙන්න මේ බඳු පසුබිමක තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. මේ ඉඳුරන් පරිහරණය නිසා අපේ හිත නිරන්තරයෙන්ම වෙහෙසටපත් වෙනවා. ඒත් මෙන්න මේ වෙහෙසටපත් වීම කොහොමද අපි අවම කරන්නේ? දැන් මේ අවම කරන එක උපක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ තිබුණ පළියට රූප බලන්න යන්නේ නැහැ. කන තිබුණ පළියට ශබ්ද අහන්න යන්නේ නැහැ. නාසය තිබුණ පළියට ගඳ සුවඳ බලන්න යන්නේ නැහැ. දිව තිබුණ පළියට රස බලන්න යන්නේ නැහැ. කය තිබුණ පළියට ස්පර්ශයන් භුක්ති විඳින්න යන්නේ නැහැ. මනස තිබුණ පළියට කල්පනා කරන්න යන්නෙත් නැහැ. ඉතින් එහෙනම් අපේ පැත්තෙන් වගකීමක් තියෙනවා මේ ඉඳුරන් තිබුණා කියලා ඒවාට කැමති කැමති විදිහට හැසිරෙන්න නොදී ඒවා යම් පමණක හික්මවා ගන්න. ඒ නිසායි අපි සීලයක් සමාදන් වෙන්නේ නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණට්ඨාන වේරමණී කියලා අපි ශික්ෂාපද සමාදන් වෙන්නේ. ඒ උසුළු විසුළු කිරීම් නැත්තම් නැටුම් ගැයුම් ඒ වගේ අර බැලීම නිසා ඇසීම නිසා ඉඳුරන් හරහා හිතේ සිද්ධ වෙන ඒ මුලාව අවම කරගන්න අපි උත්සාහන්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගාහි නානු න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යඤ්ජනක් ගාහි. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒවැ නිමිති ගන්න යන්නේ, ඒවැ තව තව ලකුණු බලන්න යන්නේ, ආපහු හැරිලා බලන්න යන්නේ, ළඟට ගිහිල්ලා බලන්න යන්නේ. යත්වාදීකරණ මේතං චක්ඛේන්ද්‍රයන් අසංගුතං විහෙරන්තං අභිඤ්ඤා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අන්වාස්ස වෙයියුම් තස්ස සංවරාය පටිපඤ්චති රක්කති චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපද්ධති. දැන් මේ ඇහැ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැට රූපයක් ආපාද ගත වුණාම මේ විශේෂ ඇල්මකින් ඒක දිහා බලන්න, ඒක ගැන ඇලෙන්න, ඒක තියෙන අනු ව්‍යංජන ගන්න, ලකුණු ගන්න ඒවට යන්නේ නැහැ. ඒවා කරන්න ගියොත් ආයෙත් ඔන්න හිත ගිහිලා ඒවත් එක්ක පැටලෙනවා. ආයෙත් හිතේ රාගයක් පහළ වෙනවා. ආයෙත් හිතේ ද්වේෂයක් පහළ වෙනවා. දැඩි ලෝභයක් පහළ වෙනවා. ඒ නිසා එහෙම ඒ කෙලෙස් පහළ නොවන අන්දමින් මේ ඉඳුරන් පරිහරණය කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ අන්දමින්මයි මේ කන සම්බන්ධින් කියන්නේ. දිව, නාසය, කය, මනස ගැනත් බුදුරජාණන් වහන්සේ මේ විදිහටම කියනවා. මේ ඉඳුරන් පරිහරණය ටිකක් පරිස්සමෙන් කරනවා. තෝරලා බේරලා තමයි අරමුණු ඇතුළට අරගන්නේ. දැන් පින්වත්නි, අපේ හිත දැනටමත් සෑහෙන දුරකට කෙලසිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මම කලින් විස්තර කළා වගේ මේ පුංචි දරුවෙකුට සාපේක්ෂව වැඩිහිටි වෙන්න වෙන්න අපේ මනසට අපි දාගන්න මේ নানা ප්‍රකාර අරමුණු නිසා, වග විභාගයක් නැතිව ඇතුළට ගන්න අරමුණු නිසා අපේ හිත නිරන්තරයෙන්ම කෙලසෙනවා. නිරන්තරයෙන්ම මේක අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඉතින් මේක නිරන්තරයෙන් අපි තව තව කර කර කොච්චර භාවනා කරත් ලොකු මේ ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි හොද හොද මඩේ දාන එක තමයි කරන්නේ. දැන් අපිට පුළුවන්ද මේ අපි භාවනාවක් කරද්දී නැවත අලුතෙන් ඇතුළට කෙලස් අරගන්න නැති වෙන්න කටයුතු කරන්න? අඩුම තරමින් අපේ ඉඳුරන් පරිහරණයේදී තව තව හිත කෙලස ගන්නේ නැතිව ඉන්න අපිට උත්සාහන්ත වෙන්න එහෙනම් සිද්ධ වෙනවා. දැන් පින්වත් උදාහරණයක් වශයෙන් කියනවා නම් නැත්නම් උපමාවක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි ගඟක මුහුදක ඔරුවකින් හරි නැවකින් හරි යනවා. දැන් එතකොට මොකක් හරි හේතුවකට අපි හිතමු මේකේ පතුල හිල් වෙලා ඇතුළට වතුර ගලාගෙන එනවා. දැන් එහෙමනම් ඉතින් අපි කියමු එක්කෙනෙක් ඔන්න වතුර ඉහින්න පටන් ගන්නවා. හැබැයි ඉතින් තාමත් ඇතුළට වතුර එනවා නම් කවදාවත් මේක ඉහලා අවසන් කරන්න බෑ. මොකද තාම වතුර එනවා. ඇතුළට වතුර එනවා. ඉතින් ඒ ඇතුළට වතුර එනකොට මේ ඉස දැමීම පුලින් පවණක් මේකට විසඳුමක් දෙන්න බෑ. එහෙමනම් ඇතුළට වතුර එන එක වළක්වන්න ඕනේ. මොකද දැනටමත් අපි තුන් වතුර ඇවිල්ලා තියෙනවා. අපිට ඒ ටිකත් ඉවත් කරන්න අවශ්‍යයි. හැබැයි තවදුරටත් අලුතෙන් වතුර එන එක වළක්වන එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ තන්න ඒ වගේ දෙයක්. අපි ප්‍රතිපදාවක් අනුගමනය කරද්දී මේ ඉඳුරන් හරහා තවදුරටත් මේ හිත කෙලසෙන එක දූෂිත වෙන එක වළක්වා ගැනීම සඳහා උත්සාහන්ත වෙති. සමහර විට අපි ඇහෙන් රූප බලන්නේ නැහැ ඒ තරම්, කනින් සද්ද අහන්නේ නැහැ, දිවෙන් රස බලන්නේ නැහැ, නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැහැ, කයෙන් ස්පර්ශ ලබන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම සමහර විට එමනම් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට මේ අඳගොළු බිහිරි අය මේ ඉන්ද්‍රිය සංවරයේ කෙල පැමිණලා නේද ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා ওই ප්‍රශ්නයත් බුදුරජාන් වහන්සේ විසඳලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ ඇහෙන් රූප නොබලාම සිටීමක්, කනෙන් ශබ්ද නොඅසාම සිටීමක් වෙනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි යම් පමණක සංවරයක් කරගන්න පුළුවන් නම් අඩුතරමින් අපි විපස්සනාවකින් අපේ මනස යම් තාක් දුරකට දියුණු කරගන්නා තාක් අපි පරිස්සමින් කටයුතු කරනවා නම්, මේ ඉඳුරන් පරිහරණය තෝර බේරගෙන කරනවා නම් එහෙමනම් අපිට යම් ආරක්ෂාවක් තියෙනවා. පස්සේ හැබැයි විපස්සනාව කරුණාට පස්සේ රූප දැක්කයි කියලා ඒවැන් නිමිති නොගන්නා ගතියක් හිතේ හැදෙනවා. ඒකයි විපස්සනාවේ ආනිසංශය. ඒකයි සතිපට්ඨානයේ ආනිසංශය. ඉතින් එතනට එනකම් හැබැයි අපි සෑහෙන පරිස්සම් වෙන එක අවශ්‍යයි. එහෙම නැත්නම් අපි තව තව ඒ නිමිති අනු ව්‍යංජන ගන්න ගෙහිලා හිත කෙලෙසන එක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය දේශනා කළාට පස්සේ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති කියලා සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කිරීම ගැන දේශනා කරනවා. දැන් මේ පිටු තුන් දන්නවා මුලින් සතිය පිහිටවා ගැනීම වැදගත්. ඒ කියන්නේ අපි හිතමු අතීතයෙන් හිත මුදවාගෙන අනාගතයෙන් හිත මුදවාගෙන සෑහෙන දුරකට හිත සංවර කර ගැනීම. ඒවැය එහෙ මෙහෙ යන්න නොදී සීලය කර ගැනීම. අතීතේ අනාගතේ පැටලෙන්න නොදී වර්තමානයේ පවත්වා ගැනීම. මේ මොහොතට අවදි වීම. එහෙමනම් මේ සීලයෙන් කෙරෙනවා. මේ සමායන සතියෙන් කෙරෙනවා. දැන් මේ සතියෙන් පමණක් සෑහීමකටපත් නොවි ඊට පස්සේ මේ සතිය අපි ව්‍යාප්ත කරන්න අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්න ඊළඟට උත්සාහත් වෙනවා. එයා එතකොට ඉස්සරහා බලනකොට සිහිය පිහිටවනවා. පැත්ත බලනකොට සිහිය පිහිටවනවා. ආහාර අනුභව කරනකොට සිහිය පිහිටවනවා. වතුර ටිකක් බොනකොට සිහිය පිහිටවනවා. අපි නුදුත් ටික මදිනකොට සිහිය පිහිටවනවා. ඊළඟට ඇවිදිනකොට සිහිය පිහිටවනවා. හිටගෙන ඉන්නකොට සිහිය පිහිටවනවා. නිදාගෙන ඉන්නකොට සිහිය පිහිටවනවා. ඉඳගෙන ඉන්නකොට සිහිය පිහිටවනවා. ඊළාට ඇඳුම් පළඳුම් අඳිනකොට පළඳිනකොට සිහිය පිහිටවනවා. ඊළාට කනකොට බොනකොට ඒ වගේ කටයුතු වලදී සිහිය පිහිටවනවා. ඒ තියා මේ වැසිකිලි කැසිලි කරනකොටත් සිහිය පිහිටවන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා අවදි වෙලා ඉන්නකොට සිහිය පිහිටවනවා. කතා කරනකොට සිහිය පිහිටවනවා. නිශ්ශබ්දව ඉන්නකොට සිහිය පිහිටවනවා. මේ සෑම තැනකදීම සිහිය දිනු කරන්න සිහිය පිහිටවන්න උත්සාහන්ත වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් මේ ලෝකේ ප්‍රകൃතියේ ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. සාමාන්‍යයෙන් අපේ හිත අතීතයේ අනාගතයේ සැරිසරමින් සිහින ලෝකේ තමයි ජීවත් වෙන්න කැමැත්තක් දක්වා. නමුත් දැන් අපි සතිය දිනු කරන්න ගත්තට පස්සේ ඒ සිහින ලෝකවල සැරිසරනවා වෙනුවට මේ වර්තමාන මොහොතේ ප්‍රകൃතියේ යථාර්ථයේ ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. මුලාවෙන් ඈත් වෙලා කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සතියේ පැතිරවීම, ඉදිරියදා ජීවිතයත් එක්ක මේක එක්කාසු කිරීම, අඛණ්ඩ සතියක් වර්ධනය කිරීම, දිගට පවතින සතියක් පැවැත්වීම කියන පැත්ත හඳුල්ලා දෙනවා. දැන් ඒකට මේකෙම තව පැත්තක් තමයි සාත්තක සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා අටුවාචාරින් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, සලස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වැඩක් කරන්න යනකොට ඒ වැඩෙන් යම්සි අර්ථයක් තියනවාද, මේක මට වැඩදායී දෙයක්ද, අර්ථ සම්පන්න දෙයක්ද කියලා අපිට විමසලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. සමහරවිට වැඩේ කරගෙන යන අතරතුරදිත් ඒ විමසීම කරනවා. වැඩේ කළා හමාරුණාට පස්සෙත් ඒ විමසීම කරනවා, මේ කරපු වැඩේ මට අර්ථවත් දෙයක්ද, ප්‍රයෝජනවත් දෙයක්ද කියලා විමසලා බලනවා. ඒ වගේමයි ඒ වැඩේ සප්පාය දෙයක්ද, මේ මට ගැළපෙන වැඩක්ද, මේ කාලයට ගැළපෙන, මගේ කරගෙන වෘත්තියට ගැළපෙන, නැත්නම් මගේ සීලයට ගැළපෙන, මම රකින්න ප්‍රතිපදාවට ගැළපෙන දෙයක්ද කියලා එයා බලන්න උත්සාහන්ත වෙනවා, විමසන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේම මේ වැඩේ කරද්දී මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ හිත පිහිටුවාගෙන ඒ වැඩේ කරන්න උත්සාහන්ත වෙනවා. ගෝචර මේ සම්පජඤ්ඤය කියන්නේ ඒක. ඒ අපිටම අපි කායිකව නම් යම්සි වැඩක් කරන්න තියෙන්නේ. එතකොට මේ කායानुපස්සනාවේ හිත නිරත කරන්න උත්සාහන්ත වෙනවා. අපි නැත්තම් යමක් හිතලා මතලා නම් කරන්න තියෙන්නේ යම්කිසි අන්දමකින් සතිය පිහිටුවාගෙන ඒ මතක් කිරීම කරන්න, නැත්තම් උපකල්පන කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට සතිය පිහිටුවාගෙන මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන ඒ කරන කාර්යය කරන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤ කියලා ඒ කරන වැඩේ ගැන යම්සි ප්‍රඥාවකින් බලමින් දකිමින්, එතන එතන සිද්ධ වෙන දේ පිළිබඳ ටිකක් ගැඹුරකින් දකිමින් විපස්සනාවකට හිත මෙහෙවන්න. එහෙමත් නැත්නම් ඒ වැඩේ තුලිනුත් තමන් තුල නුවණක් දිනු කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට අවස්ථා හතරකිනුත් මේ සම්පජඤ්ඤය විස්තර කරනවා. ඒ වගේමයි අපිට යම්සි දෙයක් සම්බන්ධයෙන් මේ විදිහට පුළුල්ව දකින්න පුළුවන්කම, සිහිය පිහිටවන්නකම ඇති වෙන්න මේ සතිය නිකාං ඔහෙ මතු පිට රැඳෙන්නේ නැතිව ටිකක් නිනිවිද යන ගතියක්, ගැඹුරකට යන ගතියක්, මුලට යන ගතියක්, යෝනිසෝ මනසිකාරය හා යෙදවිච්ච ගතියක් එකතු වෙලා දැන් උන නුවණ වෙතට අපිව අරගෙන යනවා. ඒකම තමයි අත්‍යවම අසම්මෝහ සම්පජඤ්ඤයේදී විස්තර වෙන්නේ. දැන් මුලා වෙලා කටයුතු කරනවා වෙනුවට සම්මුතිය තුල අතරමං වෙලා කටයුතු කරනවා වෙනුවට හොඳට සූක්ෂමව විස්තර දකිමින්, යථාර්ථය දකිමින්, ඇත්ත ඇසතියෙන් දකිමින් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට මේ සති සම්පජඤ්ඤේ සෑහෙන පැති කීපයක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ බඳු සති සම්පජඤ්ඤයකින් යුක්තව තමයි දැන් මේ තැනත්තා කටයුතු කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තුට්ඨෝ හෝති. දැන් මේ බොහොම ලද දෙයින් සතුටු වෙච්ච කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. එයා යම් කිසි පින්ඩපාතයක් ලැබුණා නම් ඒකෙන් සතුටු වෙනවා. ඒ කියන්නේ සමහර දවසකට ඔන්න ප්‍රණීත පින්ඩපාතයක් ලැබුණා වෙන්න පුළුවන්. සමහර දවසට බොහොම කටුක, බොහොම අල්ප පින්ඩපාතයක් ලැබුණා වෙන්න පුළුවන්. හැබැයි යා ඒක ගැන හිතේ අමනාපයක් පහළ කරගන්න යන්නේ නැහැ, කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ලද දෙයින් සතුටු වෙලා කටයුතු කරනවා. ඊළඟට ලැබුණ සිවුර අපි හිතමු රූක්ෂ සිවුරක් වෙන්න පුළුවන්, බොහොම සිනිඳු සිවුරක් වෙන්න පුළුවන්, කැමැති සිවුරක් වෙන්න පුළුවන්, කැමැති පාටකින් යුක්ත එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකමැති පාටකින් යුක්ත එකක් වෙන්න පුළුවන්. ඒක ගැළපෙනවා නම්, ඒක විනයට සරිලනවා නම්, එහෙමනම් ඉතින් මේක මේ ගොරෝසු සිවුරක්ය, සිනිඳු සිවුරක්ය, වටිනා සිවුරක්ය එහෙම කියලා කට් මේ හොයන්න බලන්න නැහැ. ඒ වෙනුවට Tamanට මේ ගැළපෙන සිවුරක්, එහෙමත් නැත්නම් කැපසාරූප සිවුරක් නම් මේ ලැබිලා තියෙන්නේ ඒක පරිහරණය කරනවා. ඒකෙන් සතුටු වෙනවා. ඊළඟට මේ ලැබිලා තියෙන සේනාසනය තමන්ට යැපෙන්න පුළුවන් නම්, ඒක ලොකු මහා විශාල එකක් නොවුනට ඒ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ගත කරන්න උවමනා කරන පහසුකම් ටික එතනින් සැලසෙනවා නම් අන්න ඒ තුළ තෘප්තිමත් වෙලා වාසය කරනවා. ඒ වගේමයි තමන්ට ලැබෙන බෙහෙත් පිරිකර, එහෙම නැත්නම් ගිලම්පස, ඒවා උත්කෘෂ්ඨම ඒවා නොවුනත් ලැබෙන දේන් සතුට වෙලා ජීවත් වෙන උත්සාහන්ත වෙනවා. දැන් මේකත් මේ කොටස ඇත්තටම කීපින් වතුන්ටත් අදාළයි. විවිධාකාර ගෙවල් දොරවල් පරිහරණය කරද්දී, යාන වාහන පරිහරණය කරද්දී, ආහාර අනුභව කරද්දී, ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට, බෙහෙත් හේත් ගන්නකොට, අපි මේ ජීවිතේ පවත්වනකොට, අපි මේ ඉස්තරම්ම දේවල් වලට ගියොත් එහෙම, ඉතින් අපිට සමහර විට අපේ ආර්ථිකය කඩා වැටෙන එක තමයි වෙන්නේ. එහෙම නැත්නම් අපි සෝබන වැඩ වලට ගියොත් එහෙම, ඉතින් අපිම පිරිහෙන එක තමයි වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් තියෙන දේෙන් සතුට වෙන්න, තියෙන දේ ආරක්ෂා කරගන්න, අර පිරිමැස්මෙන් යුතුව කටයුතු කරන්න අපිට පුළුවන් නම්, එහෙමනම් ඉතින් අපිත් එක්තරා අන්දමකින් ආර්ථික වාසියක් ලබනවා, ඒ තුළින් තෘප්තිමත් බවක් ලබනවා. පුළුල් දෘෂ්ටි කෝණයෙන් බලනකොට රටක් වශයෙන්ුත් අපිට එක්තරා අන්දමක අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ආදි සිංහලයාගේ තිබිලා තියෙනවා ඒ අර්පිරිමැස්ම, ආදි සිංහලයාගේ තිබිලා තියෙනවා ඒ ලද දෙයින් සතුටු වීම. ඉතින් වර්තමානයේ නකොට අපි මේ පුදුම විදිහේ මේ අන්ධානුකරණයකට ගිහිල්ලා අපි මේ අපි ගාව නැති දේවල් ගැනම කතා කරමින්, ඒ නැති දේවල් වලටම අවධානය යොමු කරමින්, පිට රටවලට ආයාචනා කරමින්, නැති දේවල් මේ ඉල්ලමින් පුදුමාකාර අතෘප්තිකර ජීවිතයක තමයි වාසය කරන්නේ. නමුත් මේ සන්තුට්ඨෝ හෝති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ, ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත, අපි මේ අපේ හැටියට ජීවත් වෙන ලදපමණින් සතුට වෙනවා, අතෘප්තිමත් බවින් අයින් වෙලා තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා, සතුටින් ජීවත් වෙනවා. මේ මහා දෙයක් නැහැ, හැබැයි හිතේ සතුට තියෙනවා. දැන් මේ පිංගුතුන් දකින්න ඇති මේ ළඟදී පළ වෙලා තිබුණා ලෝකේ ඉන්න සතුටින් ඉන්න මිනිස්සු ගැන එක්තරා වාර්තාවක්. ඉතින් ලංකාවේ ඉන්නේ සෑහෙන ඈතක. නමුත් සමහර දුප්පත් රටවල් ඉන්නවා, ඒ මිනිස්සු දුප්පත් වුණාට මොකද සතුටින් ජීවත් වෙනවා. ඒ සතුටින් ඉන්න මිනිසුන් අතර ඒ අය මුල් තැන්වල ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සතුටින් ඉන්නවා කියන එකට මහා ගොඩක් ආර්ථික සම්පත් තිබීම නෙමෙයි වැදගත් වෙන්නේ, අපි තුල මෙන්න මේ ආකල්ප දියුණු වෙනවනම්, අපි තුල ඒ සතුටින් සිටීමේ ලද දෙයින් සතුටු වීමේ ආකල්ප දියුණු වෙනවනම්, මේ පොඩි දෙයක් තිබිලත් ඒකෙන් තෘප්තිමත් වෙලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් මතක් කරනවා. එකක් ඒ උතුම් වූ සීලයෙන් සමන්නාගත වෙනවා, ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත වෙනවා, සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ මේ ලද දෙයින් සතුට වෙන තෘප්තිමත් බවකින් සතුටකින් යුක්තව කටයුතු කරනවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඒ තනත්තා, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක නියැලෙන කෙනා, ඒ ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ප්‍රායෝගිකව හැසිරෙන ආකාරය, කායිකව වාචසිකව විශේෂයෙන් හැසිරෙන ආකාරය ගැන මේ අන්දමින් විස්තර කරලා දෙනවා. එහෙමනම් පින්වත්නි, අපි ඊළඟ දවසේදී බලමු තව ටිකක් ගැඹුරට යන්න. අද එහෙමනම් මේ පොට්ටපාද සූත්‍රයේ මුල් කරගත් ධර්මදේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. මේ පින්වතුනුත් මේ කරපු දේශනාවත් තේරුම් අරගෙන ඒ තුලින් යම් කිසි දෙයක් තමන්ගේ සීලයට, තමන්ගේ ඉන්ද්‍රිය සංවරයට, ලද දෙයින් සතුට වීමට, ඉඳුරන්ගේ පරිහරණයට එකතු කරගන්න තියෙනවා නම්, ඒවා එකතු කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න, ඒ තුලින් අපේ ආධ්‍යාත්මික ජීවිතය සරු කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනානු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අපි අද දවසේ යම්සි කෙනෙකුට අද ධර්මදේශනා සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් හෝ යම්සි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
එඩ්වර්ඩ් මහතාට තමන්ගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙවන සර්ණේ ස්වාමීන් වහන්සේ හැමදාමත් වගේම වහන්සේ මේ හිමිදිරි උදෑසන මේ අපිට කරන මේ ධර්ම දානමය කුසලය බොහොම අගය කරනවා. දෙවන සර්ණයි මේ ස්වාමීන් වහන්සේ අර උන්නාප බ්‍රාහ්මණ සූත්‍රයේ මේ ආයතන පහට ආයතන පහ අනුභව කරන්නේ සිතයි කියලා ඒ පරියායෙන් ඒක දේශනා කළා කියලා. එතකොට ඊට පස්සේ ඉස්සරහට ගියොත් එහෙම හිත සතියට මේකයි සතිය විමුක්තියට මේකයි කියලා එහෙම ඒ දේශනාවේ ඒ න්‍යායේ එහෙම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ චක්ඛු සූත්‍රය ගත්තොත් ස්වාමීන් වහන්සේ ආයතන හයම වෙන වෙනම ඒ කියන්නේ මෙහෙම දෙකට කඩන්නේ නැතුව ආයතන හයම අර කිඹුලා වතුරට අදිනවා බල්ලා ගමට අදිනවා කියලා ආයතන හයම එකට එකතු කරලා. ඒතකොට මෙතන පහක් වෙන් කළා ඒකට අනුභව කරන ආයතනයක් විදිහට සිත පෙන්නලා එතන පොඩි මේ නිකන් මට පොඩි පරස්පරයක් නෙවෙයි අතර මට ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒකේ කොහොමද අපි ගලප ගන්න කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිංසක්.
හරි. එතනම දැන් අපි මේ වෙනකොට කළා අවසන් කරපු අර සලායතන හා සම්බන්ධ සූත්‍රයේදී දැන් මට මතකයි මම පෙන්නුවා එක්තරා chart එකක්. ඒ කියන්නේ අර ඇහැට රූප කනට ශබ්ද ඒ ආයතන හා සම්බන්ධ ගණන කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි මනස කියන එකට මේ ඔක්කොමලව ගෝචර කරගන්න පුළුවන්. දැන් ඇහැට නම් රූප විතරයි ගෝචර වෙන්නේ කනට නම් ශබ්ද විතරයි. නමුත් මනසට රූපත් ගෝචර කරගන්න පුළුවන්. ශබ්දත් ගෝචර කරගන්න පුළුවන්. ගඳ සුවඳත් ගෝචර කරගන්න පුළුවන්. රසත් ගෝචර කරගන්න පුළුවන්. ස්පර්ශයත් ගෝචර කරගන්න පුළුවන්. මනසට එන අරමුණුත් ගෝචර කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ මනසේ යම් සුවිශේෂත්වයක් තියෙනවා. දැන් අර ආයතන පහක් ගැන විතරයි අපිට කතා කරන්න පුළුවන් අර ඒ ඒ ඒ වට විශේෂ වූ ගෝචර භූමියක් තියෙනවා කියලා. මේ මනසට එහෙම නැහැ. මනසෙන් තියෙන බොහොම පොදු ගෝචර භූමියක්. මනසට පුළුවන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ කොටස් පහ ගැනම යම් කෙසේ අවබෝධයක් ඇති කරගන්න, එහෙම නැත්නම් ඒවා ගැන විස්තර තේරුම් කර ගැනීමක් කරගන්න, ඒවා මතක තබා ගන්න, මතක තබාගත් දේවල් වලින් තව තව හිතන්න, උපකල්පනා කරන්න, මනක් කල්පිත දේවල් හිතේ පහල කරගන්න. ඉතින් මේ වගේ විවිධාකාර පැටලැවිලි වල පැටලෙන්න මනසට හැකියාවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේකේ ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා.
තේරුවන් සරණයි සාමි වහන්සේ. එතකොට අපි අර දකින්න ඕන මේකේ අර අන්‍යෝන්‍ය ඒ කියන්නේ ඩිපෙන්ඩන්සි එකත් අපි දකින්න ඕන සාමින් වහන්සේ. නැත්තම් මෙහෙම ඇත්තටම තියෙන දේවල් නෙමෙයිද අනේ ඒකට පැහැදිලි කරනවා නම් සාමින් වහන්සේ කොපි
තියෙන දේවල් නෙමෙයිද කියන එකේ මහත්ය මොකද්ද අදහස් කරේ?
ඒ කියන්නේ සාමින් වහන්සේ මේ අපි මෝඩකමට හදා ගන්නවා කියලා දැන් අර මම එතන තව පොඩ්ඩක් මගේ මේ අනේ මගේ වැරදි වැටකින් තියෙනවා නම් ඒක පොඩ්ඩක් නිවැරදි කරන්න. දැන් බුදුහාමුදුරුව අර දේශනා කරනවානේ සාමින් වහන්සේ මේ ඉන්න සත්‍යයක් නැති කරනවා කියන එකත් මම කියන්නේ නැහැ. මේ මෝඩකමටමයි මේක හදාගෙන තියෙන්නේ කියන අදහස. එතකොට අර මේක මේ ඇත්තටම මේ ආයතන පවතින දේවල් නෙවෙයි ඇත්තටම මේ මෝඩකමටම හදාගත්ත දේවල් වගේ කියලා ස්වාමීන් වහන්සේ මම හිතන්න උත්සාහ කරනවා. ඒකේ හරි වැරද්දක් තියෙනවා ස්වාමීන්
වහන්සේ. හරි හරි මට තේරෙනවා. දැන් ඇත්තටම මේ ආයතන හරහා අපි කෙනෙක් හදන්න ඉඩ තියෙනවා. ඇහැ හරහා කෙනෙක් හදන්න, කන හරහා කෙනෙක් හදන්න, දිව, නාසය, කය, මනස හරහා කෙනෙක් හදන්න ඉඩ තියෙනවා. එතන තමයි ඉතින් අපිට වරදින්නේ. ඉතින් එතකොට මේ ආයතන පරිහරණය හරහා අපි කොහොමද මමායනයක් සිද්ධ කරන්නේ? මමෙක් හදන්නේ, කෙනෙක් හදන්නේ, පුද්ගලයෙක් හදන්නේ, සත්වයෙක් හදන්නේ කොහොමද කියලා දකින්න පුළුවන් නම් එතකොට කෙනෙක් හදන ගතිය අයින් වෙලා, කෙනෙක් හදන ගතිය අඩු වෙලා, සත්වයෙක් පුද්ගලයෙක් හදන ගතිය අඩු වෙලා හුදෙක් ආයතන පරිහරණයක් පමණක් සිද්ධ වෙන තැනකට යන්න ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක් හදන්න, පුද්ගලයෙක් හදන්න නම් අනිවාර්යෙන් මෙතන උපාදානයක් සිද්ධ වෙන්න අවශ්‍යයි. අනිවාර්යෙන් මෙතන සංයෝජන වශයෙන් කෙලෙස් වල යම්සි අවදිවීමක් සිද්ධ වෙන්න අවශ්‍යයි. එතකොට දැන් හිතමු අපි යම්සි කෙනෙක් ධම්මානුපස්සනාවක හිම නිරත වෙනවා නම් එයා ධම්මානුපස්සනාවේ ආයතන කොටසක් හිම පරිහරණය කරනවා නම් භාවනාවක් වශයෙන් වඩනවා නම් ඇහැට රූපයක් ආපාතගත වෙච්ච ගමන් එයාගේ හිතේ අපි හිතමු ඔන්න ආසාවක් පහළ වෙනවා නම් එතකොට ඔන්න ඒ තුනම දකින්න ඇහි සම්බන්ධය, රූපයේ සම්බන්ධය සහ ඒ නිසා පහළ වෙච්ච මේ ක්ලේශයේ ස්වභාවය කියන මේ දේ දැක්කොත් එයාට තේරෙනවා මේ කාරණා කීපයක් නිසා තමයි දැන් මේ ක්ලේශයක් බැඳීමක් සංයෝජනයක් පහළ වෙලා තියෙන්නේ. දැන් එහෙමනම් මෙතන මේ සංයෝජනයේ පහළ වෙන එක මට බැරිද වළක්ව ගන්න? මේ ක්ලේශයේ පහළ වෙන එක වළක්ව ගන්න බැරිද? එතන එතන සිහිය පවත්වලා මේ කටයුත්ත හිතේ තවදුරටත් නිකන් පටලැවිල්ලක් ඇති කරගන්න නැති තත්වෙට නැවත ශාන්ත තත්වයකට පත් කරගන්න බැරිද? කියලා අන්න ඉන්ද්‍රිය සංවරයක් කරගන්න යා උත්සාහන්ත වෙනවා. ඒ වෙනකොට ඇත්තටම යා තේරුම් අරගෙන තියෙන්න ඕනේ ඉතින් මේ කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කරන්න පුළුවන් හැකියාවක් ගැන යාට මේ වෙනකොට සැහැණ අවබෝධයක් තියෙනවා නම් එයා ඒ ඉන්ද්‍රයන් හරහා පැමිණිච්ච ඒ යම්කිසි කැමැත්ත හෝ අකමැත්ත හෝ ආසාව හෝ දේශය හෝ ඒකේ පැටලි පැටලි ඉන්නවා වෙනුවට ඒක පැත්තකට දාලා ආයෙත් හිත විවේක කරගන්න ආයෙත් හිත පටලැවිලි වලින් මුදවා ගන්න තමයි උත්සාහන්ත වෙන්නේ. නැවතත් හිත සංසුන් වෙනවා. නැවතත් හිත උපාදාන වලින් තොර තත්වයකටපත් වෙනවා. උපාදාන වලින් තොරයි කියලා කියන්නේ එතකොට සත්‍යෙක් පුජ්ජලෙක් මමෙක් එතන නැහැ. හුදු දැනුවත් බවක් පමණයි තියෙන්නේ. ඒ නිසා මෙතන මේ එඩ්වඩ් මහත්තයා මතක් කළා වගේ මේ ඉන්න සත්‍යයක් නැති කිරීමක්, ඉන්න පුජ්‍යලයක් නැති කිරීමක්, ඉන්න මමෙක් නැති කිරීමක් නෙමේ සිද්ධ වෙන්නේ. අපි අපේ මෝඩකම නිසා හදන මමෙක් නොහදා සිටීමක්. අපි මෝඩකම නිසා තමයි මේ කෙනෙක් හදන්නේ, පුජ්‍යලයක් හදන්නේ, මමෙක් හදන්නේ. ඒතර ඔන්නය ඒ හදන මමයා නොහදා සිටීමක්. හදන සත්‍යයක් පුජ්‍යලයක් තැනැත්තෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් දී වගේ අපි නම්ගම් දීගෙන අපි හදාගන්න දේවල් ටික අයින් කළා මෙහිත සංසුන් කර ගැනීම කෙනෙක් පුජ්ජලයක් නොහදා සිටීම වෙනත් වචන වලින් කියනවා නම් අතම්මේතාවයට අවස්ථාව සැලසීම ඉඩ දීම අපිට කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ ඇත්තටම හිටපු කෙනෙක් ඉඳලා නැහැ මෙතන. අතීතේදම කෙනෙක් පුජ්ජලයක් මමෙක් ඉඳලා නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාව ඉස්මතු වෙච්ච වෙලාවේදී අපි කෙනෙක් හදලා තියෙනවා. අවිද්‍යාව නිසා අපි කෙනෙක් හදලා. අවිද්‍යාව නිසා පුද්ගලෙක් හදලා. අවිද්‍යාව නිසා මමෙක් හදලා. හැබැයි දැන් ටික ටික ප්‍රඥාව පහළ වෙන්න අවිද්‍යාව දුරු වෙන්න එහෙමනම් මේ මමයා හදන වාර සංඛ්‍යාව අඩු වෙන්න පටන් ගනීවි. මමයා හදන සංඛ්‍යාතය අඩු වෙන්න ගනීවි. කෙනෙක් පුද්ගලෙක් හදන ප්‍රමාණය අඩු වෙන්න ගනීවි. ඒ හැදුනත් ප්‍රබල බව අඩු වෙන්න ගනි. මෙතන නිකන් දුර්වල මමෙක් හැදෙන්නේ. ඒක පවතින ප්‍රමාණය නැත්තම් පවතින කාල පරිච්ඡේදය අඩු වෙන්න ගනි. මොකද ඉක්මනටම දැන් සතිය පහළ වෙනවා. මමෙක් හැදුවා කියලා Tamanට තේරුම් යනවා. තේරුම් ගිහිල්ලා ඒක අත්හැරලා දානවා. ඉතින් මේ විදිහට අපේ ඔය අපේ හිත කරන ඒ තේරුමක් නැති වැඩේ මමයා හැදීම, කෙනෙක් හැදීම, පුජ්‍යලයක් හැදීම ඒක ඇවිල්ලා අවිද්‍යාව නිසාය සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගනිමින් බැහැර කරන එක තමයි කරන්න වෙන්නේ.
බම්පින් සාමිනා හිතේරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රියා සිල්වත් ඉදිරිපත් කරන්න පුළුවන්.
හිතේරුවන් සරණයි සාමිනා සැහැලාද?
ඔව්.
දැන් අපි පරියන්කට ගියාම ආනාපානෙන් ගෙවෙනවා. දැන් ඊපස්සේ කම්පනන් ගෙවිලා ඊපස්සේ එනවනේ මේ මොකද දැනෙන්නේ නැති අවස්ථා එතනදී සද්ද ඇහෙනවා. ඒක ස්පර්ශ දැනෙනවා. අපි හිතන අනිෂ්ටේ කියන්නේ ඒවත් නැති වෙයි ඒව දිහා බලන් ඉඳලා ඒව අත්හරිනවාද ඒවත් නොදැනෙන අවස්ථාවක්. ආනාපානෙත් දැනගානේ ඉඳ හිට කොහොමද මේ අනිෂ්ටේ කියන්නේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න හම්බුනේ.
ඇත්තනම මේ දැන් ආනාපානයේ විතරක් වඩනකොට ආනාපානේ නොදැනී යන්න පුළුවන්. ඉතින් එතකොට එපමණකින් අපි අනිශ්චිතව වාසය කරනවා කියලා කියන්න අමාරුයි. මොකද අනිශ්චිතව වාසය කරනවා කියන එකේදී ඒකට යම්කිසි ප්‍රඥාවෙන් ලැබෙන රුකුලක් තියෙනවා. ප්‍රඥාවෙන් ලැබපු යම්කිසි බලයක්, පණගැන්වීමක්, රුකුල් දීමක් තියෙනවා. එතකොට ආනාපානය අපි වඩද්දී ඒක නිකම්ම නොදැනී ගියා කියලා එතනින් අපි මේ අනිශ්චිතවයි වාසය කරන්නේ කියලා කියන්න අමාරුයි. අනිශ්චිත භාවයට එන්න නම් ඇත්තටම අපි ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය ගැනම සිහිය අපි තුමු දිනු කරනවා නම් ඒ සිහිය දිනු කළා ඒකාග්‍රතාවයේ වඩලා ඒ ඒකාග්‍රතාවයේ සමාධිය මුල් කරගෙන ප්‍රඥාවත් වඩන්න උත්සාහන්ත වේවි. ඒ ප්‍රඥාව වැඩිීමේ ආනිසංසයක් වශයෙන් තමයි හිත අරවා කෙරෙන් ඈත් වෙන්න. හිත නිකන් ඒව අත්හැරලා දාන්නේ. හිත උපාදාන කිරීම නතර කරන්නේ. ඔන්න ඔය හිත උපාදාන කිරීම නතර කරපු අල්ලගෙන හිටපු දේවල් අතහැරපු අවස්ථාවක් තමයි අනිශ්චිත භාවයක් කියලා කියන්නේ.
ස්වාමිනේ ඇහෙන දේවල් දැනෙන දේවල් ඒවට මොකද මේ අත්හැරිනවද?
ඒක තමයි. දැන් ඒ මට්ටමකට එතකොට හිත ආවහම අර කියන්න වෙන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියන එකට තමයි එතෙන් තියෙන්නේ. ඒ කියන්නේ රූප පෙනුනට දැන් හිතට ඒව අල්ලන්න උවමනාවක් නැහැ. රූප නොපෙනෙනව නෙමෙයි. රූප පේනවා. හැබැයි හිත ඒවත් එක්ක පැටලෙන්න යන්නේ නැහැ. හිත ඒවත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ නැහැ. හිත ඒව නිසා කැළඹෙන්නේ නැහැ. හිත ඒව නිසා වර්ණ ගැන්වෙන්නේ නැහැ. එමත් නැත්තම් සද්ද ඇහෙනවා හැබැයි සද්ද අල්ලගෙන කතන්දර ගොතන්න යන්නේ නැහැ. ප්‍රපංච කරන්න යන්නේ නැහැ. සිතුවිලි පහල කරන්න යන්නේ නැහැ. සද්ද ඇහුණා එතනින් ඉවරයි. රූප පෙනුණා එතනින් ඉවරයි. ගන්ධ සුවඳ දැනුණා එතනින් ඉවරයි. රස දැනුණා එතනින් ඉවරයි. ස්පර්ශ දැනුණා එතනින් ඉවරයි. හිතට අරමුණක් ආවා ඒකත් ගියා. එතනින් ඉවරයි. ආයත හිත විවේකයි. ආයත හිතේ කිසිම උපාදානයක් නැහැ. ආයත හිත කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. ඔන්න ඔක තමයි කියන්නේ. හොඳයි. ඇත්තටම මේ කොමන්දේ අපි තේරුම් ගන්න තියෙන අපේ ජීවිත විවිධ දුක්ඛම් කටළු හරහා යන ජීවිත, ඒක අපිට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාට සිද්ධ වෙලා තිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මංගල කාරණාවක් වශයෙන් දේශනා කරනවා, පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. මෙන්න මේ ලෝකයේ මේ උඩ යට එහෙමත් නැත්නම් අටලෝ දහමට අපිට ලක්ුණහම, ඒ කියන්නේ ලාභ ලැබෙනකොට අනිත් පැත්තට අලාභ සිද්ධ වෙනකොට, ඊළඟ ප්‍රශංසා ලැබෙනකොට අනිත් පැත්තට නිඳා ලැබෙනකොට, ඊළඟට කීර්තිය ලැබෙනකොට සමාජලාට අපකීර්තිය ලැබෙනකොට, එක පැත්තකින් සැප ලැබෙනකොට අනිත් පැත්තේ දුක ලැබෙනකොට, ඉතින් මේ අවස්ථා අටේදී අපිට පුළුවන් ද ඇලෙන්න ගැලෙන්න ගැටෙන්න යන්නේ නැතිව මැද්දේ ඉන්න, අකම්පිතව ඉන්න. ඉතින් මේක ඇවිල්ලා කුසලතාවය. ඒ නිසා කෙනෙක් භාවනාවක් කරද්දී ඔන්න ඔය පැත්ත ගැන අවධානය යොමු කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මොකද මේ භාවනාවෙත් ඔන්න ඔය උඩ යට යෑම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද මේක තනිකර ආධ්‍යාත්මික ගමනක්. ඒ ආධ්‍යාත්මික ගමනේ අවස්ථා විවිධ අවස්ථාවන් වලදී භාවනාව හරහා මේ උඩ යට යෑම සිද්ධ වෙනවා. සමහර දවසට හොඳට භාවනාව කරනවා. අනිත් දවසේ සම්පූර්ණයෙන්ම ගන්න දෙයක් නැහැ. සමහර වෙලාවට ඔන්න භාවනාව හොඳට වැඩෙනවා. අනිත් වෙලාවදී ඔන්න මොනවා හරි බාධා වෙවිලා මොකක්වත් කරගන්නවත් බැරි වෙනවා. ඒ වගේ අපේ මේ ආධ්‍යාත්මික ගමනේදී මේ ලැබෙන දුක්ඛම් කඩළු හරහාම තමයි අපි තුල පන්නරයක් ගොඩනගන්නේ. ඒ නිසා සමාජයෙන් ලැබෙන විවිධ දුක් ගැහැට, අපේ පෞල් පරිසරයෙන් ලැබෙන දුක් ගැහැට, කාලගුණයෙන් ලැබෙන දුක් ගැහැට, මේ වගේ විවිධාකාරයේ බාධාවන් අපිට පුළුවන් නම් අපේ ආධ්‍යාත්මික පරිණත බවක් විශේෂ යොදා ගන්න, ඒවට නොසැලෙන මනසක් සහිතව ජීවත් වෙන්න, ඒ ඒවා ඇති කරගන්න නම් ඉතින් මේවා එන්නත් ඕනේ. කතකින් බැලුවහම අපිට පුළුවන් ද ඉවසීම දිනු කරගන්න, අපිට පුළුවන් ද මානසිකව ශක්තිමත් බවක් දිනු කරගන්න, වැටුණත් ඉක්මනට නැගිටින්න පුළුවන් ද අපිට. ඉතින් ඒවා දිනු වෙන්න නම් ඉතින් මේ ප්‍රශ්න එන්නත් ඕනේනේ. ඒ නිසා අපි මේ එන ප්‍රශ්න අපේ වාසියට හරවගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ආවයි කියලා ඉතින් අරයට මෙයාට චෝදනා කර කර හිටිය පමණින් අපේ පැත්ත නම් වැඩෙන්නේ නැහැ. මේ අපේ තත්ත්වයේ ඉතින් යම්සේ අතෘප්තිකර බවක්, ද්වේෂයක් තමයි වැඩෙන්නේ එහෙම කරන්න කියොත්. ඒනුවට තමන් දැන් ඇතුළතට නැමිලා මේ කොයිතරම් ප්‍රශ්න තිබුණත් මට බැරිද අකම්පිතව ඉන්න? ඇයි එතන බැරි? මොකක් නිසාද බැරි කම කියලා ඉතින් අපි පොඩ්ඩක් අපිව විමසන්න සිද්ධ වෙනවා. දැන් මට මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් එක්තරා අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේගේත් සංඝයා වහන්සේලාගේත් මේ කීර්ති ഘോഷාව පැතිරීම නිසා දැන් මේ බුද්ධ ශාසනයට වැඩි වැඩියෙන් ලාභ සත්කාර ලැබෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ රජවරු දැන් මේකට ඇවිල්ලා උදව් කරනවා, බිසෝවරු ඇවිල්ලා උදව් කරනවා, බ්‍රාහ්මණයෝ උදව් කරනවා. බොහොම මේ අපි කියමු ධනවත් පිරිස් ඇවිල්ලා උදව් කරනවා, සිටුවරු ඇවිල්ලා උදව් කරනවා. දැන් ඔක්කොම බුද්ධ ශාසනයට තමයි ලැබෙන්නේ. හැබැයි දැන් මේ අන්‍ය තීර්ථකීන්ට ලැබිච්ච මේ දේවල් ඔක්කොම ඒගොල්ලන්ට අහිමි වේගන යනවා. ඒගොල්ලන්ගේ ශාසනය පිරිහෙන්න ගන්නවා. ඒගොල්ලන්ට මොකක්වත් ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ඒ අය බොහොම දුක්ඛිත තත්වයකට දැන් ටික ටික පත් වෙනවා. දැන් ඒ අය අතර කතිකාවතක් ඇති වෙනවා. දැන් නම් ඉතින් මේක හරියන්නේ නැහැ. අපේ කට්ටියත් අර පැත්තට යනවා. බුදුරජාන් වහන්සේ ඇතුළු මේ පිරිස ගාවට යනවා. ඒක ඒ නිසා මේ අයගෙන් දැන් පළිගන්න ඕනේ. මේ අයව දැන් එලවන්න ඕනේ. අපේ ප්‍රදේශයෙන් මේ අයව ඉවත් කරන්න ඕනේ. මොකද කරන්නේ? හොඳට මේ භික්ෂුන් වහන්සේලාත් බුදුරජාන් වහන්සේත් පිණ්ඩපාත යනකොට රැකලා ඉඳලා පරුෂ වචනින් බයිනවා. සම්පූර්ණයෙන්ම දෝෂාරෝපණය කරනවා. ඉතින් මේ දෝෂාරෝපණය නැවත නැවත කරන්න භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. අනේ ස්වාමීනි, මෙතන ඉන්න බෑ, මේ ප්‍රදේශයේ පිණ්ඩපාතයක් කරගන්න බෑ. මේ මිනිස්සු පරුෂ වචනින් අපිට බනිනවා, නොකරපු වැරදි අය අල්ලගෙන අපිට චෝදනා කරනවා. ඒ නිසා අපි මේ ප්‍රදේශය අතහැරලා දාලා යමු, වෙන කොහෙට හරි යමු කියන යෝජනාව තමයි බුදුරජාණන් වහන්සේට කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙනම් යමු කියලා. බුදුරජාණන් වහන්සේ වෙනුවට බොහොම ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේව අත්තනෝ නො පරතෝ දහේත. පුසෙයුං පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙයුං පස්සා කියලා මේ ගාතාවත් දේශනා කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. දැන් අපි ගමේ හිටියත්, ආරණ්‍යක හිටියත්, නගරයක හිටියත්, වෙන රටක හිටියත් කොහොමත් ඉතින් අපිට අනිවාර්යෙන් සැප දුක, මේ නින්දා ප්‍රශංසා, ලාභාලාභ, යසායස කියන මෙන්න මේ අටලෝ දහමට අනිවාර්යෙම මුහුණ පාන්න සිද්ධ වෙනවා. නේව අත්තනෝ නො පරතෝ දහේත. හැබැයි මෙතෙන්දි කෙනෙක් පුජ්‍යලේක් වශයෙන් දකින්නේ නැතුව, අනුන් තමන් වශයෙන් දකින්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපිට වෙන්නේ මෙතනට මම මමෙක්ව ඇඳ ගන්නවා. ඇයි මේ මටම වුනේ? ඇයි මම මෙච්චර වෙලාවක් පොලිමේ හිටියේ? ඇයි මටම මේක සිද්ධ වුනේ කියලා ඔන්න අපි එතනට මමෙක් ඇඳ ගන්නවා. මමෙක්ව ඇතුළත් කර ගන්නවා. දැන් එතකොට අර අපි විඳින කායික දුකට තව මානසික දුකක් අපි අතින් දා ගන්නවා. එතකොට ඉතින් දුක එක දෙක වෙනවා. දැන් දුක වැඩි. ඔන්න ඔය අපි හිතලා හදාගන්න දුක අඩු කරගන්න පුළුවන් නම් එතකොට තියෙන්නේ කායික දුක විතරයි. කායික දුක පමණින් අතර කරගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ඉතින් ගැඹුරක් කියනවා. පුසෙයුම් පුසන්ති පස්සා උපදීන් පටිච්ච. දැන් මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ අපේ තියෙන මේ උපදීන් වලට. නිරූපදීන් කේන පුසෙයුම් පස්සා. යම් කිසි මනසක නිරූපදි තත්ත්වයක් ඇති වුණා නම් ඒ වෙලාවේදී මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ නැහැ. එතන සෑහෙන ගැඹුරක් මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපිට අපි මමෙක් හදාගන්න, සත්වෙක් හදාගන්න, පුජ්‍යලයක් හදාගන්න යම් යම් නිර්ණායක තියෙනවා. මගේ වත් පොහසත්කම්, මගේ යාළු මිත්‍රකම්, මගේ අධ්‍යාපනය, මගේ අපිටම තියෙන තාන්නමාන්න, මගේ වයස, මගේ දරුවෝ, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ රට. ඉතින් මේ ගොඩාක් දේවල් උපයෝගී කරගෙන තමයි අපි මේ මමයා අටවගෙන ඉන්නේ. තර අපි මේ මමයා අටවගෙන ඉන්න ඔන්න ඔය සැකිල්ලට, ඒ රුකුල් වලට, ඒ මුක්කු වලට කවුරු හරි තට්ටු කරාම එතකොට තමයි ඔන්න අපිට රිදෙන්නේ. ඒ වටම තමයි මේ බාහිර අය තට්ටු කරන්නේ, චෝදනා කරන්නේ. ඒ අපි මමෙක් හදාගෙන ඉන්න, අපි ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්න ඒ සැකිල්ල, ඒ ආධාරක වලට තමයි ඒ අය තට්ටු කරන්නේ. එතකොට තමයි ඉතින් අපේ මමයා දෙදරන්න ගන්නෙ, අපේ පුද්ගල භාවය දෙදරන්න ගන්නෙ. අපි ඒ ඒ සැකිල්ල ගලවලා දැම්මොත්, ඒ උපදීන අතහැරලා දැම්මොත්, එහෙමත් නැත්නම් ඒ අපි අටවගෙන ඉන්න සැකිල්ල පොඩ පොඩ ගලවලා දැම්මොත් අපිට පුළුවන් වුණොත් යම් දවසක නිරූපදි තත්වයකටපත් වෙන්න. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බඳු තත්වයකදී අර ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ නැහැ කියලා. ඒ නිසා බොහොම ගැඹුරු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි උත්සාහත් වෙමු මේ එන විවිධ දුක්ඛම් කටළු හරහා යන්න. ඒ තුනනුත් අපි යම්සේ පන්නරයක් ඇති කරගන්න. අදත් අපි මතක් කරගත්තා වගේ අර සන්තුට්ටි කියන ගුණයට අපි ලඟ වෙන්න, ලද දෙයින් සතුට වෙන ජීවිතයකට එකතු වෙන්න, මේ අපේ හැටියට ජීවත් වෙන්න, අපි මේ අනිත් මිනිස්සුන්ට මේවා තියෙනවා, අරවා තියෙනවා, අර ලටේ මේවා තියෙනවා, මේ රටේ මේවා තියෙනවා කියලා අපි ඒව දිහා බලාගෙන කට අරගෙන ඉන්නවා වෙනුවට අපි මේ තියෙන දෙයින් සතුට වෙන්න, මගේ හැටියට ජීවත් වෙන්න, අල්පේච්ඡව ජීවත් වෙන්න, අර පිරිමැස්මෙන් යුක්තව ජීවත් වෙන්න අපි උත්සාහන්ත වෙමු. එතකොට ඉතින් මන්නම් හිතනවා සෑහෙන දුරට අපිට තමන් වශයෙන්, සමූහයක් වශයෙන්, රටක් වශයෙන් ගොඩ එන්න පුළුවන් කියලා.
නැසන්න
පැහැදිලි. තිරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව අරුණ මානතුංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස, මේ අපිට දැන් ඉස්සෙල්ලා අහන්න ලැබුණු ප්‍රශ්න හා පිළිතුරු වලට ඒ කාරණය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු පිළිතුරු සම්බන්ධයෙන් චුට්ටක් වෙනස් විදිහකට කල්පනාවක් තාම ඒක ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
හොඳයි හොඳයි.
ස්වාමීන් වහන්ස, දැන් අපි පෘථග්ජන සත්වයා අති දුක සමග ගැටෙනවා බොහෝ විට. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය වශයෙන් අපි තේරුම් ගන්නෑ. නමුත් අපි කරන්නේ දුක එක්ක ගැටෙන. දැන් මේ රටේ තියෙන සත්‍යයන්ව බොහෝම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒකට එක හේතුවක් හැටියට අපිට දකින්නට පුළුවන් දුක අපි පෘථග්ජන සත්වයා දකින්නේ වේදනාව තුළින්. ඒ කියන්නේ එක්ක කායික වේදනාව, සුඛ වේදනාව, කායික දුක්ඛ වේදනාව, එහෙම නැත්නම් මානසික සුඛ වේදනාව, එහෙම නැත්නම් සෝමනස්ස වේදනාව සහ මානසික දුක්ඛ වේදනාව, එහෙම නැත්නම් දෝමනස්ස වේදනාව කියන එක අනුව බොහෝ විට. එතකොට දැන් අපිට සියලු සංස්කාරයන් දුක බව තේරෙන්නේ නැත්තේ අද විදියට හිතනකොට ද්වයතාවයකට අපි කිර වෙන හින්දා කියලා හිතෙනවා. මොකද දැන් දුක තියෙනකොට හැම වෙලේම අර වේදනාව මුල් කරගෙන හිතන නිසා සුඛයක් පිළිබඳව විතරයි ඊට පස්සේ ඒ ද්වයතාවය නිසා කිර වෙලා තියෙන නිසා එයාගේ හිත ගමන් කරන්නේ. ඉතින් එතකොට අපිට වෙන්නේ දුකත් එක්ක නිතරම ගැටෙන එකයි. එහෙම නැතුව දුක්ඛ සත්‍ය කියන එක අපිට දකින්නට බොහොම අපහසු වෙනවා. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කියපු ක්‍රමවේදය තුළ අපි දියුණු නැත්තා. මේ සම්බන්ධ යම් දෙයක් ස්වාමීන් වහන්සේට කියන්න තියෙනවා නම් අවසරයි.
ඔය ඉතින් මන්තුංග මහත්තයා ඉතින් තවත් පැත්තකින් තමයි ඉතින් විස්තර කළේ. ඒකේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අපේ වේදනාව මුල් කරගෙන අත්දැකීමක් කරනවා. සැප වේදනාවක් දැනනකොට ඒක ඇලෙනවා. දුක් වේදනාවක් දැනෙනවා නම් ඒකත් එක්ක ගැටෙනවා. ඉතින් මේ දුක් වේදනාව ඇති කරපු පාර්ශව ගැන අපි චෝදනා කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකම තමයි ඉතින් අපිත් අර අනිත් පැත්තකින් විස්තර කරේ. අපි කෙනෙක් හදාගෙන ඉන්නවා, පුජ්‍යලයක් හදාගෙන ඉන්නවා. ඒ කෙනා පුජ්‍යලයා මුල් කරගෙන තමයි අපි සතුට දුක භුක්ති විඳින්නේ. ඒ කෙනාට සාපේක්ෂව ඒක කේන්ද්‍ර කරගෙන මම මේ පුජ්‍යලයේ කේන්ද්‍ර කරගෙන තමයි අපි මේ අපි ලබන සැප දුක අර්ථ දක්වන්නේ. හැබැයි අපිට වේදනානුපස්සනාවක් වඩනකොට එහෙම අර කෙනෙක් පුජ්‍යලයේ කේන්ද්‍ර කරගෙන කරනවා වෙනුවට අපිට පුළුවන්කම ලැබෙනවා මේ වෙලාව හුදෙක් වේදනාව කියලා දකින්න. මේ වෙලාව සැප වේදනාව. මේ වෙලාව දුක් වේදනාව. අන්න එහෙම දකින්න පුළුවන් නම් අන්න අර ද්වේතාවය ටික ටික සමනය වෙන්න ගන්නවා. එතකොට අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් අරයා මෙයා කියලා අපි වෙන්කර ගැනීමක් නැහැ. මෙතන තියෙන හුදෙක් වේදනාවක්. මෙතන තියෙන හුදෙක් දුක් වේදනාවක්. නැත්නම් සැප වේදනාවක්, උපේක්ෂා වේදනාවක් කියලා අන්න ඇත්තත් සැටියෙන් දකින්න අපි උත්සාහත් වෙනවා. ඉතින් එතකොට අර මම කේන්ද්‍ර කරගත්ත දෘෂ්ටි කෝණය අපිට නැති නිසා අර වේදනා හරහා මානසික දුකක් ඇති වෙන එක සෑහෙන දුරට වළකින්න පුළුවන්. මොකද දැන් අපි නිකන් පැත්තකින් දන්නේ බලන්නේ. සතියෙන් බලන්නේ, සිහියෙන් බලන්නේ, පරතෝ බැල්මකින් බලන්නේ, අනුන් වගේ බලන්නේ. ටිකක් මේ අත්දැකීමෙන් බැහැර වෙලා බලන්නේ. අත්දැකීමෙන් හිර වෙලා බලන බැල්මක් නෙමෙයි, අත්දැකීමෙන් බැහැර වෙලා බලන බැල්මක්. ඉතින් එතකොට අර ද්වේතාවයේ වෙනුවට අපිට නිකන් ඒ ඍජු අත්දැකීම පදනම් කරගෙන අත්දැකීමෙන් බැහැර වෙලා සිහියෙන් බලන බැලමක්. එතකොට තමයි අපිට මේක මෙතන තියෙන හුදෙක් වේදනාවක් කියලා දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දුක්ඛ සත්‍ය ගැන දේශනා කරද්දී දුක්ඛං පරිඤ්ඤයං කියලා තමයි දේශනා කරේ. මේ දුකෙන් පැනලා යන්න කියලා නෙමෙයි දේශනා කළේ. දුක හාත්පසින් දැනගන්න කියලා. දුක අවබෝධ කරගන්න කියලා. ඒ දුක අවබෝධ කරගන්නේ මමෙක් හදාගෙන නෙමෙයි. ඉදං දුක්ඛ සත්‍යං ඉදං දුක්ඛ අරියං සත් දුක් ඉදං දුක් ඉදං අරියං දුක්ඛ සත්‍යං ආර්ය වූ දුක්ඛ සත්‍ය මෙන්න මේකයි කියලා අන්න තමන් මේ ඉදං අරියං දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං මේ ආර්ය වූ දුක්ඛ සත්‍ය හාත්පසින් දැනගන්න. ඉතින් එතකොට එතන මේ මමෙක් පිළිබඳ කතාවක් නැහැ. මෙතන තියෙන දුකක්. දුක දිහා ඈත් වෙලා බලනවා. ඒකෙන් ඉවත් වෙලා බලනවා. මේ තියෙන හුදෙක් දුක කියලා දකිනවා. දැන් අපි ආශ්‍රාසයක් ප්‍රශ්‍රාසයක් ගන්නකොට මේක මේ මගේ ආශ්‍රාසය මගේ ප්‍රශ්‍රාසය කියලා අපි ගන්නෙ නැහනේ. මේකයිලා ආශ්‍රාසය. මේකයිලා ප්‍රශ්‍රාසය. අපි ඊට පස්සේ වේදනානුපසනාවකට යනකොට මේ පාදයේ වේදනාවක් දැනෙනවා නම් මේකේ මේකයිලා මගේ වේදනාව කියලා දකින්නේ නැහැ. මේකයිලා අපේ දුක් වේදනාව. නැත්තම් සැප වේදනාවක් තියෙනකොට මේක මගේ සැප වේදනාව කියලා ගන්න යන්නේ නැහැ. මේකයිලා හුදෙක් සැප වේදනාව කියන එන්නේ එතන තියලා තමයි මේ බලන්නේ. අන්නේ විදිහට අපිට පුළුවන් නම් අපි දුකක් හරහා යනකොට මේ තියෙන්නේ හුදෙක් දුකක් පමණයි කියලා උතෙන්ට අපිට එන්න පුළුවන් නම් එතන සෑහෙන ජයග්‍රහණයක් තියෙනවා. එතකොට තමයි දුක්ඛ සංචං පරිඤ්ඤයං කියලා අපිට සතුට වෙන්න පුළුවන්. මේ දුක අවබෝධ කරලා දුක තේරුම් ගත්තා කියලා සතුට වෙන්න පුළුවන්.
ඒ මයින් ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට බොහොම ගැඹුරින් විස්තර කරා සීලේ සම්බන්ධව වියවතාවේ මේවතාවේ. එතකොට තවත් එකක් හිතට නැගිච්ච දෙයක් තමයි ඒ ශීලය සම්මා දිට්ඨියෙන් යුතු නිවැරදි ශීලයක් වීමද වැදගත් වෙන්නේ කියලා. මොකද අපි පාවිච්චි කරන අපි ඉගෙන ගන්න වචනයක් තමයි පවත්‍ය වියවීම. එහෙම නැත්නම් කිරියොත්තප්ප. එතකොට දැන් අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පටන් ගන්න සම්මා දිට්ඨියෙන් නම් එතකොට අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියපු විදිහට මූලික කාරණේ හැටියට අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. ඒ කියන්නේ මේ අකුසලයේ සහ අකුසල මූලයේ යම්තරමකින් හෝ දැකීම තිබොත් විතරයි නේද නැත්නම් එහෙමද නියම විදිහට පවත බියවීම කියන එක මේ කාලේ ගොඩක් වැදගත් වෙනවා ශ්‍රී ලංකා සමාජයට. ඒක ඇති වෙන්නත් පුළුවන්.
ඔව් ඉතින් ඇත්ත. ඒ කියන්නේ අපි විවිධ පැතිවලින් ඇත්තම සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය වෙනවා. කුසලය දැන ගැනීම, අකුසලය දැන ගැනීම, ඔය කිව්වා වගේ දැන් පටිසමුප්පාදයේ තියෙන ඒ අවිද්‍යාව දැන ගැනීම, ඒ වගේ ඉතින් පැති කීපකින් විස්තර කරන්න පුළුවන්. ඒ ඔක්කොම ඉතින් අපිට සරලව කියන්න පුළුවන් කම්මස්සගත සම්මා දිට්ඨිය මුල් අවස්ථාවේ සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් අපි කරන දේ තමයි නැත්තම් අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපි අඹ ඇටයක් නම් හිටෙව්වේ අපිට අඹ පැලයක් ලැබෙයි. අනාගතයේදී අඹ ඵලයක් ලැබෙයි. අපි හිටෙව්වේ කරවිල ඇටයක් නම් ඔන්න කරවිල කරලක් ලැබෙයි. කරවිල ඵලයක් අපිට ලැබෙයි. ඒ නිසා අපි වපුරපු දේ තමයි අපිට භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ ඒව අමතක කළා සම්පූර්ණයෙන්ම නිකන් මේ මොහොතේ දැනෙන දේවල් නැත්නම් මේ මොහොතේ ලැබෙන දේවල් විතරක් ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි හුඟක් වෙලාවට අපි අමාරුවේ වැටෙන්නේ. අපිට අර පුළුල් චිත්‍රය පේන්නේ නැහැ. අපි මේ දැන් මේ පොඩි කාලයකට ලැබෙන සතුටට, ඒ ලැබෙන ලාභ ප්‍රයෝජනයට, එහෙමත් නැත්නම් ඒ ලැබෙන යම්කිසි කීර්තියට අපි වහල් වෙනවා. නමුත් අපි ඒවා ලබා ගන්න පාවිච්චි කරන ක්‍රමෝපායන් කොයිතරම් නිවැරදිද කියලා අපි කල්පනා කරන්නේ නැහැ. ඒවා අධර්මික, අධාර්මිෂ්ඨද, අධාර්මිකද කියන එක ගැන අපි කල්පනා කරන්නේ නැහැ. නමුත් ඉතින් අපි හේතුඵල ධමයක් අදහන පිරිසක්, කර්මයේ කර්මඵලයේ අදහන පිරිසක් නම් ඔය පැත්ත ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියනවානේ මේ කරන කලටත් පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා නේද? ඉතින් අපි කාටත් ඉතින් මේවා හොඳ පාඩම්. අපි කවුරු කවුරුත් සමහර වෙලාවට ඉතින් අපි හිතනවා ජයග්‍රහණය ලැබනවාය මේ ආහාරමේ කියලා. නමුත් ඉතින් අපි වැරදි විදිහට නම් ජයග්‍රහණ ලබන්නේ අපි කටයුතු කරන්නේ අධර්මයේ මත පදනම් වෙලා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ වැය ප්‍රතිපාක අපිට කවදාහරි දුක් වෙන සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක කාටත් වැදගත්. ඒක පාලකීන්ටත් වැදගත්, මිනිස්සෙන්ට, ජනතාවටත් වැදගත්, අපි හැමෝටම වැදගත්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින්ම කම්මසගත සම්මාදිට්ඨිය දේශනා කරන්නේ. අපි මේ ලැජ්ජා බය අනුව ඉක්මනින් ඒක වැදගත් වෙනවා. අපි සම්පජාන්‍ය දිනු වෙන කෙනෙක් තුළ ලැජ්ජා බය ඇති වේ යුතුයි. පවට පවක් කරන්න තියෙන ලැජ්ජාව, පවක් කරන්න තියෙන බය, මේවා අපේ හිතේ දියුණු වෙන යුතු. එතකොට තමයි අපි හික්මෙන්නේ. එහෙම නැතුව අපි නිකම්ම අනිත් අයව රවට්ටනවා කියලා හිතාගෙන අපි මේ දේවල් කරොත් එහෙම අපිම තමයි අන්තිමට රවටිලා තියෙන්නේ. අපිට බෑ කිසිසේත්ම තව කෙනෙක් රවට්ටන්න අපිව රවට්ට ගන්න නැතිව. අපි අන්තිමට රවටිලා තියෙන්නේ. අපිට කිසිසේත්ම අපිව අපේ අපි අපිට නොදැනී යමක් කරන්න බෑ. අපේ හද සාක්ෂියෙන් නොදැනී යමක් කරන්න බෑ. අපිමයි අන්තිමට ඔක මේ ප්‍රතිපාක භුක්ති විඳින්නේ. ඔය කර්මයේ කර්මඵලය අපි අදහන ගතිය තියෙනවා නම්, බයලජ්ජාව අපේ ජීවිතවලට එකතු වෙලා තියෙනවා නම්, හිරියොතප් එකතු වෙලා තියෙනවා නම්, මම හිතන්නේ හුඟක් දුරට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. නමුත් ඉතින් අපි ඒවා දකින්නේ මේ බොහොම පැරණි දේවල් විදිහටනේ වර්තමාන සමාජය. ඒවා එච්චර විස්තර කරන්නේ නැහැ, ඒවා එච්චර ගණන් ගන්න නැහැ. ඒ වෙනුවට ඉතින් අර කෙටි කාලීන ලාභ ප්‍රයෝජන ගැන තමයි හිතන්නේ.
මේයි ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි.
හොඳයි.
එඩ්වඩ් මහතා නැවත පිසවීමක් කර තිබෙනවා, ඔබට දහම් ගැටලුවක් තිබෙනවා ඉදිරිපත් කරන්න.
බොහොම පිං වෙන කවුරුත් ප්‍රශ්න අහන්න අතවසර නැතිද මම පොඩ්ඩක් ගැන ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ මේ දැන් මෙතන ස්වාමීන් වහන්සේ අපි අභිසඤ්ඤා කියලා අපි කතා කරනවා. එතකොට දැන් මේ අභිසඤ්ඤාව නම් මට තේරුම් මට තේරෙන මේ මුංචි මොලේට මේ මෙතන එච්චර මේ ධර්මයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් එහෙම මේක අර අන්‍ය තීර්ථකයන් උදපු දෙයක් වගේ තමයි මෙතන මට තේරෙන විදිහට තේරෙන. හැබැයි සරියුත් ස්වාමීන් වහන්සේ වෙන දේශනාවල ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව අභිශ්‍රද්ධාව කියලා ශ්‍රද්ධාව පැත්තෙන් ගත්තොත් ඒ අභිශ්‍රද්ධාවයි සාමාන්‍යයෙන් ආර්යයන් කෙනෙකුට තියෙන කියලා එහෙම දේශනාවක් මට දේශනාවක් නම මතක නෑ. එහෙම දේශනාවක් මට අහපු බවක් මට මතකයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව ගැන කතා කරද්දී එතකොට අර අපි කතා කරනවා මූලික ශ්‍රද්ධාව ආකාරවි ශ්‍රද්ධාව කියලා දෙකක්. එතකොට ඒ දෙක අපි සඳහන් කරන්නේ මේ බුද්ධ අවිජ්ජා ප්‍රසාදය එහෙම කියලා අර බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අවිජ්ජා ප්‍රසාදය ගැනනේ කතා කරන්නේ. එතකොට අර අපි ඇත්තටම දැන් අපි දැන් වඩන්නේ මේ අමෝධික පැත්තක. ඒක කොහොමද ආකාරවත්යක් දක්වා යොමු කරන්නේ? එතන පොඩ්ඩක් දැන් අර එලවක් ඇත මෙලවක් ඇත ඒ ටික අර
මම හිතන්නේ මේ එඩ්වඩ් මහත්තයා සම්බන්ධයෙන් නැවතුණා. කෙසේ නමුත් අහන එක පැහැදිලි. දැන් අතන මෙතන මේ අභිසඤ්ඤා කියන එකේ මේ අට කතාවේ විස්තර වෙනවා. මේ අභි කියන්නේ හුදෙක් උපසර්ගයක් පමණයි. එතන මේ ලොකු මේ අර්ථකථනයේ ලොකු බලපෑමක් ඒ වචනය හරහා සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි සංඥා නිරුද්ධ වීම කියන සැලකුවාට මෙතන වරදක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අභි කියන වචනේ ගැඹුරු කියන අර්ථය නැත්නම් ගැඹුරු දහමක් කියන අර්ථය එනවා. නැත්නම් අභි කියන එකෙන් අර කලින් වචනය කියන උද්දීපනය කිරීමක්, ගැඹීර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ධර්මය අභිධර්මය, විනය අභිවිනය කියලා අපි කතා කරද්දී ටිකක් ගැඹුරු විනයක්, ගැඹුරු ධර්මයක් කියන වචනය ඒ උපසර්ගය යෙදීම හරහා සිද්ධ වෙනවා. එතන සංඥා කියන එකට එහෙම ඉතින් අභි කියලා දැමීම හරහා අපි හොඳ සංඥා කියලා දෙයක් ඕන නම් ඉතින් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තේරුමක් නැති සංඥා තියෙනවා. ඒවා වෙනුවට අපිට ඕන නම් පුළුවන් නිවැරදි සංඥා ඇති කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා. මේවා ඉතින් ඒ භාගතුන් වහන්සේගේ දහමට අනුව අපිට හිතා ගන්න පුළුවන් ප්‍රයෝජනවත් විපස්සනාවකට වැටෙන හිතේ කෙලෙස් දුරු වෙන මට්ටමේ එබඳු සංඥාත් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හැබැයි පස්සෙදී ඔය ඔක්කොම අතරින්ම සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ සංඥා නිරුද්ධ කිරීමේ මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ නිසා අභි කියන වචනය විශේෂයෙන්ම මෙතන යොදලා තියෙන උපසර්ගයක් වශයෙන් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.
ඊළඟ දහම් ගැටලුව
සමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව් පොඩ්ඩක් කයින් කියන්න මේ අපිට පුත්තක් ඇහෙනවා
දේශනා කළ දේශනාවත පොඩි මට නිරවුල් කරගන්න කාරණා කිහිපයක් ස්වාමීන් වහන්සේ.
ඔව් පොඩ්ඩක් කයින් කියන්න. අපිට මේ දවස්වල මෙහෙල දෙයක් මේ වර්ෂාව තියෙනවා ඒ හින්දා ටිකක් ඇහෙනවා මදි ටිකක් හයියෙන් කියන්නේ ඒ හින්දා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මේ ගැටලුව සම්බන්ධව ඔබ වහන්සේ දැන්නට දින කිහිපයකට කලින් දේශනා කළපු දේශනාවක මට තියෙන පොඩි ගැටලුවක් විසඳගන්න.
ඔව්.
මේ සම්සාර ඔබ වහන්සේ දේශනා කළානේ මේ අර ඉහිසිත දෝමනස්සසිත සෝමනස්සසිත ඊළඟට මේ උපේක්ඛාසිත ඊපස්සේ ඒක අපි කොහොමද හරව ගන්න ඕනේ?
ඒක තමයි ඇත්තටම එදා කිව්වේ. ඒ කියන්නේ මේ
මට අර පොඩ්ඩක් පුරුදු වෙලා තියෙන්නේ දැන් අර සංහංශ අපි අර අභිධර්මයේදී මේ තියෙනවනේ අපේ චිත් 54 දැන් මේ සල්සිත අපසල්සිත ක්‍රියාස් ඒ විදිහට පිළිවෙලක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට මම හිතට වෙන සිතිවිල්ල පුරුදු වෙලා තියෙන්නේ අර විදියට තමයි තේරුම් ගන්න සංහස් මට ඔය දෙක එකතු කරලා තේරුම් ගන්න තේරෙන්නේ නැහැ සංහස් ඒකයි කරුණාවෙන් හදගෙන සංහස් කොහොමද ඒක අර උභාසකගේ දේශනාවත් එක්කම සම්බන්ධ කරගන්නේ කියලා.
ඔව් දැන් ඇත්තටම දැන් මෙතන ඊට වඩා බොහොම සරල විදිහට උගන්වන්නේ බොහොම ප්‍රායෝගික විදිහට උගන්වන්නේ. දැන් ඒ කියන්නේ අපි භාවනාවක් වඩනකොට අපිට සතුටක් හිතේ ඇති වෙන්න පුළුවන්. අපි ඒක නිරාමිස සතුටක් කියලා කියන්නේ. අපි දැන් මොන හිතේ එකඟ වෙලා තියෙනවා, සමාධිමත් වෙලා තියෙනවා. එතකොට ඒ තුළ හිතේ චිත්ත ප්‍රීතියක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා. මේක ඇවිල්ලා මේ රූප බලලා, ශබ්ද අහලා, ඒ ඝන සුවඳ විඳලා ලැබු සතුටක් නෙමෙයි. දැන් මේ ආධ්‍යාත්මික කටයුත්තක නිරත වීම නිසා ලැබෙන සතුටක්. ඒත් මේකට අපි කියනවා නෙක්ඛම්මේ මූලික කරගත්ත නැත්නම් මේ සාමාන්‍ය කාම සංඥාවන්ගෙන් හිත නිදහස් වීම තුළ ලබන නිරාමස සතුටක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා නිතරම මෙන්න මේ නිරාමස සතුට පාවිච්චි කරන්න කියලා අර ගේහසිත සතුට බැහැර කිරීම සඳහා. එහෙනම් අපිට රූප බලලා සතුට වෙන්න පුළුවන්. අපිට චිත්‍රපටි බලලා සතුට වෙන්න පුළුවන්. දැන් මේ චිත්‍රපටි බලලා සතුට වෙන එක පුළුවන් තරම් අඩු කරගන්නවා අර භාවනාවකින් ලබන සතුට මූලික කරගෙන. අපිට අපි භාවනාවක් කරනවා, සක්මනක් කරනවා. එහෙම නැත්නම් අපි බණක් භාවනා මේ පොතක් පතක් බලනවා. ධර්මයේ මූලික කරගත්ත මානසිකාරයක් කරනවා. ඒ තුලත් සතුටක් තියෙනවා. අපි ඒ සතුට ප්‍රයෝගී කරගන්නවා අර චිත්‍රපටි බලලා ලබන ඒ සතුට අයින් කරලා දාන්න. ඔය වගේ අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි රූප බලලා ලබන සතුට ඒකයිල ආමිෂ සතුටක්. සද්ද අහලා, සින්දු අහලා ලබන සතුට ආමිෂ සතුටක්. ඒ තුළ කෙලෙස් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ තුළ මුලා වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ දැන් කියන්නේ ඒ මුලා වෙන කෙලෙස් වැඩෙන ඒ ගෘහාශ්‍රිත සතුට ඉන්ද්‍රයන් අනුසාරයෙන් ලබන සතුට පොඩ්ඩක් අයින් කරගන්න මෙන්න මේ නෛෂ්ක්‍රම්‍යය මුල් කරගත්ත, ප්‍රතිපදාව මුල් කරගත්ත, භාවනාව මුල් කරගත්ත, දහම මුල් කරගත්ත සතුට මුල් කරගන්න. සතුට පාවිච්චි කරගන්න. ඒකයි කියන්නේ. ඉතින් ඒක මහා අමාරු මේ කාරණයක් නෙමෙයි, මේ තනිකර ප්‍රායෝගික කාරණයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඇහෙන්නේ නැහැ අපිට.
ඇහෙනවා. සයින්හස ඒ ටික මට මම හිතන්නේ තේරුණා වගේ. සයින්හස දැන් මම උදාහරණයක් විදිහට අහනවා, මගේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට මම මොනවත් හරි දැන් මේ පූජාවක් කරනවා. දැන් මම මොනවත් හරි පන්සලකට දානයක් කියන්නේ දැන් මොනවත් හරි අනුග්‍රහයක් කරලා දැන් මම සතුටු වෙනවා. මම මෙහෙම දෙයක් කළා කියලා මම හිතනවා. මගේ සෝමනස් හදවත ඥාන සම්පයුක්තර ඒ විදිහට සිතට මේ අනුසාර
නෑ ඉතින් දැන් මෑණි ඔහම ඒ කියන්නේ හිත විදිහට වචන ටිකක් දැන ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් එතන දැනෙන සතුට තියෙනවානේ. සතුට මට්ටමින් මේ දැනගැනීමයි දැනගැනීම ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් ඔතන අපි ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගතදී ඔහොම ඒ කියන්නේ නම්තික දාගන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාවක් තියනවා කියලා අපිට තේරෙනවා. මෙතන සොම්නසක් තියනවා කියලා තේරෙනවා. ඒක අපිට දැනෙනවානේ. ඒතර එන්නේ දැනීම දැනෙන ඒ දැනෙන දැනීම අපිටම සුව වේදනාවක්. දැන් මම දානයක් දෙනවා. ඒ තුලින් මට සතුටක් දැනෙනවා. ඒතර එන්නේ සතුට අපි ප්‍රයෝගී කරගන්නවා. අර චිත්‍රපටි බලන සින්දු අහන ඒ සතුට පොඩ්ඩක් පැත්තකින් තියන්න. දැන් මෙතනක් තියෙන අතහැරීමක් නේ, නෛෂ්ක්‍රම්‍යයක් නේ තියෙන්නේ. අපි මේ දාඩිය මාංශයෙන් හම්බර් ගත්ත දේ අපි ගිහිලා පූජා කරනවා. ඒතර ඒ තුලින් අපි පරිත්‍යාගය හරහා දානය හරහා අපි යම්සි සතුටක් භුක්ති විඳිනවා. ඒතර ඒ සතුට ප්‍රයෝගී කරගන්නවා අර අනිත් සතුට අයින් කරන්න. දැන් ඕක ඇනලයිස් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඇනලයිස් කරනවා කියන්නේ මේක මේ මොන හිතද තියෙන්නේ, අර හිතද තියෙන්නේ, මෙතන චෛත්‍යක කීපයක් චෛත්‍යසික කොච්චර තියෙනවද කියලා මේ අපි මේ බාහිර ඉඳගෙන කරන ඇනලයිස් කිරීමක් කරන්න නෙමෙයි මේක දේශනා කරලා තියෙන්නේ. අපේ හිත අපි අනුගමනය කරන ඒ සාමාන්‍ය කාමසුකල්ලි කානුයෝග ප්‍රතිපත්තිය පොඩ්ඩක් පැත්තකින් තියලා මේ එක්තරා අන්දමකින් ආධ්‍යාත්මික සුවයට මුල් තැන දීමක් ගැන තමයි විස්තර වෙන්නේ. භාවනාවක් කළ ලබන සතුට ඉස්සරහින් තියාගන්න කියලා කියනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ ලබන සතුට ඉස්සරහින් තියාගන්න කියලා කියනවා. අර සාමාන්‍යයෙන් ඉඳුරන් පිනවලා ලබන සතුට වෙනුවට මේක ප්‍රතිස්ථාපනය කරන්න කියලායි කියන්නේ. හොඳයි, අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. ඔව්, මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දැන් දැන් මේ මහත්තයා අහලා ඇති ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන දස සංඥා තියෙනවානේ. එතන සංඥා නමයක් තියෙනවා ඇත්තටම. අනිච්ච සංඥා, අනත් සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා විදිහට සංඥා පැත්තෙන් තමයි විස්තර කරන්නේ. දැන් ඒ වෙයිල්ල බොහොම ප්‍රයෝජනවත්, අපේ හිතේ ප්‍රඥාව දියුණු කරන, අපේ තියෙන සංඥා විපල්ලාස දුරු කරන මට්ටමේ සංඥා. ඒ කියන්නේ දැනට අපේ තියෙන හිතේ සංඥා විපල්ලාසය. ඒ කියන්නේ සංඥාවන් වැරදි විදිහට වතහා ගැනීම. වැරදි විදිහට තමයි අපි අර්ථකථනය කරන්නේ. දැන් එතකොට මේ වැරදි සංඥාවන් නිවැරදි සංඥාවන්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. හිතන්න දැන් අපේ හිතේ දැනට තියෙන නිත්‍ය සංඥාවක්. දැන් මේවත් දේවල් නිත්‍යයි, මේ ධර්ම දේවල් නිත්‍යයි, මේවා දිගට පවතිනවා කියලා සංඥාවක් අපි ගාව තියෙනවා. ඉතින් අපි මේ වෙනුවට පොඩ්ඩක් හිතට කවා ගන්නවා අනිත්‍ය සංඥාවක්. නෑ, මේ දේවල් අනිත්‍යයි, මේවා මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා අනිත්‍ය සංඥාවක් හිතට පොඩ්ඩක් කාවද්ද ගන්න. හැබැයි ඉතින් ඒක නිවැරදිව තේරුම් ගන්න නම් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය සංඥාවෙන් විතරක් නෙමෙයි අපි මේ බලගැන්වෙන්න ඕනේ. අපි අපේ හිතේ සතියක් දියුණු කරලා ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඊට පස්සේ ඒ ඒකාග්‍රතාවයේ පදනම් කරගෙන අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න ඕනේ ඍජුවම. දැන් මේක හුදෙක් සංඥාවක් නෙමෙයි. දැන් මේ අස්පනා පිට අපි අවබෝධ කරනවා අනිත්‍ය ලක්ෂණය. අස්පනා පිට තේරුම් ගන්නවා නැත්නම් දකිනවා අනිත්‍ය වෙන හැටි. ඒ අපි ඉස්සරහින් තියාගත්ත අරමුණු වලම යථා ස්වභාවයේ දකිමින් වාසය කරද්දී අපිට තේරෙන්න ඕනේ ආ මේක අනිත්‍යයි. දැන් මේ සංඥාවක් නෙමෙයි. දැන් මේක ඇවිල්ලා අනිත්‍යත්වයට පත්වීම වර්තමාන වශයෙන් මේ මොහොතේදී අපි ඒ ඒකාග්‍රතාවය අපේ සමාහිත හිත පැවැත්වීම තුළ දැන් ඔන අනිත්‍ය අවබෝධ වීම. එතකොට අපි නිකන් අර සංඥා මට්ටමින් නෙමෙයි එතන තියෙන්නේ අනිත්‍ය සම්බන්ධ අවබෝධයක්. අනිත්‍ය සම්බන්ධ වූ ප්‍රඥාවක් මෙතන තියෙන්නේ. අනිත්‍ය හා සම්බන්ධ විපස්සනා නුවණක් මෙතන තියෙන්නේ. එතකොට තමයි අර අපිට තේරෙන්නේ මේ මුලින් දාගත්ත තමයි දැන් අනිත්‍ය සංඥාවක්. ඒ අනිත්‍ය සංඥාවේ තියෙන නිවැරදි භාවය සනාත වීමක් දැන් ඔන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට එකපාරටම ඔය ඔක්කොම ටික කරගන්න බැරි නිසා අපිට ඕනනම් පුළුවන් මුලින් හිත පොඩ්ඩක් විතර කියලා දෙන්න. මෙන්න මෙහෙම සංඥාවක් තමයි නිවරදි කියලා කියන්නේ. නිච්ච සංඥාව නෙමෙයි නිවරදි කියන්නේ අනිත්‍ය සංඥාව. සැප සංඥාව නෙමෙයි නිවරදි කියන්නේ දුක්ඛ සංඥාව. ආත්ම සංඥාවක් නෙමෙයි නිවරදි කියන්නේ අනාත්ම සංඥාව. කියලා අර අපේ හිතට පොඩ්ඩක් මේ කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා ටිකක් මතු පිට තියෙන මට්ටමක්. ඒක ඇවිල්ලා චින්තාමය වගේ ප්‍රඥාවක්. සුතමේ ප්‍රඥාවක්. හැබැයි ඒක භාවනාවේ ප්‍රඥාවක් බවට හරවන්න නම් අපි භාවනාවක් කරලා හිතේ සතියක් සමාධියක් දියුණු කරලා ඒ සතිය සමාධිය ප්‍රයෝගී කරගෙන අපි තුල මේ ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න ඕනේ. එතකොට තමයි ඒක සංඥා මට්ටමේ අභිභවා ගිහිල්ලා අපි තුල ප්‍රඥා මට්ටමක් පහළ වෙන්නේ.
ස්වාමීන්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ආනාපාන සති භාවනාවක් කරනවා, සක්මන් භාවනාවක් හැමදාම කරනවා. එතකොට මම සාමාන්‍ය ජීවිතයේ සතියෙන් ගත කරනවා. ඒකම මගේ මේ ඇඟත් පිට කෙනෙක් වගේ තමයි නිතරම මම දකින්නේ. මේ මෑතකදී මට තිබ්බා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. මම භාවනාව සක්මන් භාවනාව කරන්න ඉස්සෙල්ලා හෝ ඒ කියන්නේ මම ඒකට ලෑස්ති වෙලා ඉන්නකොට හරි නැත්නම් මම සතියින් නිකන් වාඩි වෙලා ඉන්නකොට හරි මට මගේ කට උඩ තොල් එතකොට මගේ නිකට ඊට පස්සේ නිකටෙන් යටත් ලොකු මී වදයක් වගේ කියන්නේ මූණ ලොකු වෙලා මූණ නෙවෙයි ඒ ප්‍රදේශය ඔක්කොම ලොකු වෙලා ඉදිමිලා වගේ ඊට පස්සේ මේ හැම තැනම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ඔක්කොම දැනෙනවා. ඉතින් මේක දැන් සති කීපයක්ම දිවිලා දැන් ටික 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 අඩු වෙගෙන යනවා. මට ඒක මොකක්ද කියලා දැනගන්න තමයි මට අවශ්‍යතාවය තියෙන්නේ සෝන්වාස.
නෑ ඔතන ඔක වෙන දේ ඔහොම වෙන්න දෙන්න. ඒ කියන්නේ අපේ හිතේ ඒකාග්‍රතාවය ඇති වෙන්න දැන් හොඳට තීක්ෂණව දේවල් දකින්න මේ හිත ඉගෙන ගන්න. ඒ දේවල් නිතර සිද්ධ වෙන දේවල් නමුත් අපේ හිතේ තියෙන විසිරීම නිසා අපිට ඒක අරමුණු වෙන්නේ නැහැ. මේ කයේ නිරන්තරයෙන්ම ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් සිද්ධ වෙනවා. නමුත් ඒක අපේ හිතට නුවණට අරමුණු වෙන්නේ නැහැ. මොකද අපේ හිත සම්පූර්ණයෙන් විසිරීලා තියෙනවා. නමුත් දැන් හිතේ ඒකාග්‍රතාවයක් දියුණු වෙන්න එතන ඔය වගේ මේ ඇතුලේ සිද්ධ වෙන දේ පොඩ පොඩ ප්‍රකට වෙන්න ගන්නවා. ඒ නිසා ඕක ඇයි මෙහෙම වුනේ කියලා ප්‍රශ්න කරනවා වෙනුවට වෙන්නේ ඉඩ හැරලා වෙන දේ දරින් වෙන දේ දකින්න. එතකොට මේ ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් හිතන්න තද ගතියක්, කළු ගතියක්, උණු මේ සැහැල්ලු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් ඔය වගේ ලක්ෂණ නම් තියෙන්නේ මේ ඇවිල්ලා පටවි ධාතුවේ නිරූපණයක් මේ සිද්ධ වෙන්නේ. ඊළඟට උණුසුමක් සිසිලක් අපිට දකින්න පුළුවන් නම් මේ ඇවිල්ලා තේජෝ ධාතුවේ නිරූපණයක් සිද්ධ වෙන්නේ. ඊළඟට කම්පණය වීමක්, චලනය වීමක් නම් මෙතන සිද්ධ වෙන්නේ. මේවිල්ලා වායෝ දහතේ නිරූපණයක් සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ කය සකස් වෙලා තියෙන්නේ මේ හුදෙක් සතර මහා ධාතුන්ගේ එකතුවකින්. මේ ධාතුන් නිකන් ඉන්නේ නැහැ. මේවිල්ලා මේ නාමපද නෙමෙයි. මේවිල නිරන්තරයෙන්ම වෙනස් වෙන දේවල්. ඒත්නේ වෙනස් වීම තමයි අපි අත්දකින්නේ. ඒක දැන් මේ හිතේ එකඟතාවය හැදෙන්න හැදෙන්න වඩ වඩා ප්‍රකට වෙන්න ගන්නවා. ඒකට තමයි දැන් මේ පොඩ පොඩ හිත සූදානම් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. අනිත් එක දැන් මම දැන් ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමයෙන් නොදැනී ගිහිල්ලා ඇත්තටම හිස් තැනකටත් මට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් නැගිට්ටහම තමයි මට තේරෙන්නේ මම හිස් තැනක හිටියා කියලා. ඒක මට කොච්චර වෙලාවක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක මට තාම තේරෙන්නේ නැහැ.
නෑ එතන තාම නෑ ඒක එච්චරම මේ ප්‍රයෝජනවත් නැහැ. ඒ කියන්නේ අපි ආනාපාන සතියෙන් ඔය මට්ටමේදී මේ කියන්නේ ආස්වාද ප්‍රස්වාසයේ සංසිඳුනහමත් නිකන් අපිට හිස් වගේ දැනෙනවා. නමුත් එතන තියෙන්නේ ඒ තරම්ම මේ නුවණ මිශ්‍ර වෙච්ච නැත්නම් නුවණෙන් කුළු ගැන්වෙච්ච ස්වභාවයක් නෙමෙයි. ඉතින් එතෙන්දී අපිට දැන් ඔය ඒ වෙනුවට දැන් ඔය කලින් විස්තර කරපු ඊට වඩා හොඳයි. ඉතින් කියන්නේ දැන් මුහුණේ යම් දැනීමක් පහළ වෙලා තිනවා. ඒ දැනීමට හොඳට අවධානය යොමු කරගෙන ඉන්නවා. එතකොට ඔන්න මෙතන ක්‍රියාකාරීත්වයක් දැනෙන්න ගන්නවා. ඔන්නේ ක්‍රියාකාරීත්වය තමයි අපි අත්දකින්නේ. මෙතන තියෙන ධාතු ක්‍රියාකාරීත්වය ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මෙතන තියෙනවා කියලා අන්න එතන තමයි විපස්සනාවක් වැඩෙන්නේ. ඒ නිසා ඒ වගේ අත්දැකීම් වලට අවධානය යොමු කරන්න අර ආස්වාද ප්‍රස්වාස නිකන් සංසුඳුනට පස්සේ නිකන් ඔහේ ඉන්න ගතියේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. දැනට ප්‍රයෝජනයක් නැහැ. පස්සේ ඔතෙන්ට ප්‍රඥාව මුල් වෙලා වෙන පැත්තකින් ඔය වගේ තත්වයකට ඒවි එතන හැබැයි ඔయిత වඩා ගැඹුරක් තියෙනවා.
එහමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි. හොඳයි පින්වත්නි අපිට පුංචි මතක් කිරීමක් තියෙනවා මේ chat එකට අපේ සංවිධායකතුමිය ඇතුළත් කළා තියෙනවා මේ යම් කරුණක්. එන සතියේ මේ වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඕස්ට්‍රේලියාවේ මේ දායක පිරිසක් එකතු වෙලා පවත්වන භාවනා වැඩසටහනක් සම්බන්ධ තොරතුරු මේ වෙනකොටත් මේ chat එකට ඇතුළත් කළා තියෙනවා. ඉතින් මේ පින්වතුන්ට පුළුවන් ඒ හා සම්බන්ධ තවදුරටත් තොරතුරු ඉදිරියටත් ලබා ගන්න. ඒ නිසා ඒ තොරතුරු ලබා ගන්න කැමති පින්වතුන් මේ වැඩසටහන මෙහෙවන ඒ මහත්මියට මේ මම දැන් ඕනනම් පුළුවන් අපිට මේ මොකද්ද පොදුවේ ඊමේල් ඇඩ්‍රස් එක ලියන්න ඊමේල් එකක් එවන්න. එතකොට ඒ දවස් 3ක වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ දවස් 3ේ විස්තර මතක් කරලා දෙවි. එතකොට දවස් 4ක් අතරම දවස් 4ේ විස්තර මතක් කරලා දෙවි. ඉතින් ඒ වැඩසටහනට අවස්ථාව සලසා දීම නිසා එන ඉරිදා වැඩසටහන මේ වැඩසටහන පැවැත්වෙන්නේ නැති බව පොඩ්ඩක් මතක් කරනවා. හොඳයි. එhmenනම් අද දවසේ අපි ධර්මදේශනාවත් ධර්ම සාකච්ඡාවත් මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේත් අපි ධර්ම සාකච්ඡා කරමින් ධර්මදේශනාවකට අනුකම්ප දෙමින් ඇති කරගත්ත අවශ්‍යම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. ඒ සඳහා එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමට නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියං සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවේ ප්‍රාර්ථනා කරමු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.